ප්‍රශ්න අංක 2 ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ගරු අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන සේ දේශ කටයුතු පළාත් පාලන මැතිතුමාගෙන් ඇසීමට
අහනවා. මාසයක් කල්ලිල්ලද?
මාසයක් කල්ලිල්ලනවා. ප්‍රශ්න අංක 3 ගරු වෛද්‍ය කාවින්ද හේසන් ජයවර්ධන මහතා මහජන ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීම.
අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
දෙකක් කල්ලිල්ල.
සමහරවිට
මාස දෙකක් කල්ලිල්ල.
මාස දෙකක් කල්ලිල්ල. ඔව් කාවින්ද මන්ත්‍රීතුමා.
එකතුමනි මේ ප්‍රශ්නේ මම ඇත්තටම දැන් මේ පාස්කු ප්‍රහාරය කියන්නේ අපේ ජනතාව බලාගෙන ඉන්නවා මේකට යුක්තිය ඉටු වෙයි කියලා. අපි දිගින් දිගටම මේ ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමනි. නැවත වතාවක් මේ ISIS තර්ජනයක් තියනවා කියලා තියෙද්දි මම මේ අහන්නේ හරි සරල ප්‍රශ්නයක්. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරපු ජනාධිපති විමර්ශන කොමිෂනේ නිලාන්ත ජයවර්ධන පිළිබඳව තියෙන නිර්දේශය මොකද්ද? ඒක ක්‍රියාත්මක කරනවද මේ පොලිසිය බාර ඇමතුමා කියන එක විතරයි මේ අහන්නේ. ඒකට උත්තරයක් දෙන්න බැරුව මේ මාස දෙක ගන්න මේ දෙවෙනි වතාවට ගරු කතානායකතුමනි මේ මාස දෙකක් කල් ගන්න. ඉතින් මේ අපි දන්නවා මේ ආණ්ඩුවට අවශ්‍යතාවය
තියෙනවා. හරි, බොහොම ඉස්සෙට ඒකට අපි වෙන මාස දෙකක් කල් ඉල්ලලා තිනවා. අමාත්‍යතුමාට ඒ අවස්ථාව තියෙනවා. ප්‍රශ්න අංක 4 ගරු SWM ධර්මසේන මැතිතුමා නාගරික සංවර්ධන නිවාස මැතිතුමාගෙන් ඇසීම.
මම අහනවා ගරු කතානායකතුමනි.
උත්තර දෙනවා කතානායකතුමනි. ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණ වෙනවද කියලා පළවෙනි අයන්න එක. ව්‍යාපෘති සංඛ්‍යාව 15යි මන්ත්‍රීතුමනි. ඒ එක් ව්‍යාපෘතියක් සඳහා වෙන් වෙච්ච මුදල අහලා තියෙනවා. මොනරාගල පොදු වෙළඳ ව්‍යාපෘති වෙළඳ සංකීර්ණ ඉදිකිරීම ව්‍යාපෘතිය මිලියන 58.59යි. බිබිලේ පොදු වෙළඳ සංකීර්ණ ඉදිකිරීම ව්‍යාපෘතිය 49.1යි. වැල්ලපාය පොදු වෙළඳ සංකීර්ණය රුපියල් මිලියන 74.84යි. නීල හරිත උද්‍යාන ව්‍යාපෘතිය මොනරාගල මිලියන 27.08යි. නීල හරිත උද්‍යාන ව්‍යාපෘතිය වැල්ලපාය මිලියන රුපියල් 27.11යි. සියක් නගර ව්‍යාපෘති ඔක්කම්පිටිය නගර මාධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මිලියන 16.37යි. වැල්ලවාය නගර මාධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මිලියන 16.64යි. ඇතිමලේ නගර මාධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මිලියන 16.81යි. තනමන්ලිල නගර භූමියේ අලංකරණ ව්‍යාපෘතිය සඳහා මිලියන 13.63ක්. සෙවනගල ඩුම්ඩුම අන්දිය මන්සන්දිය සංවර්ධනය ව්‍යාපෘතිය 12.77යි. කතරගම හරිත තීරුව සංවර්ධනයට 16.81යි. ඊළඟට තුන්වෙනි එක එම ව්‍යාපෘති සංඛ්‍යාව අවසන් කර තියෙන ව්‍යාපෘති සංඛ්‍යාව 14යි. මොනරාගල පොදු වෙළඳ සංකීර්ණ ඉදිකිරීම ව්‍යාපෘතිය, බිබිල පොදු වෙළඳ සංකීර්ණ ඉදිකිරීම ව්‍යාපෘතිය, වැල්ලවාය පොදු වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතිය, නීල හරිත උද්‍යාන ව්‍යාපෘතිය මොනරාගල, නීල හරිත උද්‍යානය වැල්ලවාය, ඔක්කම්පිටිය නගර මධ්‍යයන් සංවර්ධන ව්‍යාපෘතිය, වැල්ලවාය නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය, ඇතිමලේ නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය, තනමල්ලි නගර භූමිය අලංකරණය, සෙවනගල දුම්ගුම පන්සන්දිය සංවර්ධන ව්‍යාපෘතිය, කතරගම හරිත තීරු සංවර්ධන ව්‍යාපෘතිය, අතරගම ප්‍රවේශ චතුරස්‍ර සංවර්ධන ව්‍යාපෘතිය, මහසෙන් විහාරස්ථාන සෙල්ල කතර භූමිය අලංකරණ ව්‍යාපෘතිය, සෙල්ල කතරග මහජන උද්‍යාන ඉදිකිරීම හා භූමි අලංකරණ ව්‍යාපෘතිය. ඊළඟට
පහ
ව්‍යාපෘතිය ඉතිරි කරන එක නොහැකිවම මුදල් නොමැති වීම. ඊළඟට හයවෙනි එක අරමුදල් අද විගස එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කර ඇත. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමනි, වැඩ අවසන් කරපු මේ ව්‍යාපෘති ටික කඩිනමෙන් අවසන් කර දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් කාර්යාලයක් මොනරාගල නගරයේ පැවතුණා. මෙම කාර්යාලය මේ වෙනකොට බදුල්ලට ගෙන ගොස් තියෙනවා. උපකාර්යාලයක් කතරගම තියෙනවා. හැබැයි මොනරාගල දිස්ත්‍රික්කයේ මධ්‍යම කොටස වෙන්නේ මොනරාගල නගරේ නැත්තම් බුත්තල නගරේ. මේ පහසුකම් මේ කාර්යාලය නැවත මුත්‍රා නගරයට හෝ මොනරා නගරයට ගෙනල්ලා මේ ජනතාවගේ මේ ව්‍යාපෘති මේ සැලස්ම වලට මතකද ගැනීම තවත් එක එක අවශ්‍යතාවයන් තියෙනවා නාගර සංවර්ධන අධිකාරියෙන් ඉටු කරගන්න. මගේ ප්‍රධාන ඉල්ලීම මෙම නාගර සංවර්ධන අධිකාරියේ කාර්යාලය මොනරාගල දිස්ත්‍රික්කයට ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. හැබැයි ඉතින් එතනදී සමහර අය ප්‍රකාශ කරයි කතරගම තියෙනවා කියලා කාර්යාලයක්. කතරගම තියෙන කාර්යාලය හෝ බුත්තලට හෝ මොනරාට ගලන් දෙන්න කියලා මේ කතරගම තියෙන මොනරාගල දිස්ත්‍රික්ක කෙළවරක. එතන දිස්ත්‍රික්කයේ මැදින් මේ කාර්යාලය ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්ද කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
වන්දිතුමනේ මම දන්නේ මේක මේ අදියේ ගෙරිච් එකක් නෙවෙයි. දැන් මේක අවුරුදු ගාණක් වෙනවා මේ කාර්යාලය වදුලට ගෙනියපේගත්. මොකද ව්‍යාපෘති සංඛ්‍යාවත් එක්ක කරන වැඩ සංඛ්‍යාවත් එක්ක මොනරාගලයි හතරගමයි තියෙන ප්‍රමාණයත් එක්ක තමයි මේ ස්ථාන ගත්තේ. ඔබතුමාගේ ඉල්ලීම අනුව නම් අපි සතියකට දවසක් හෝ දෙකක් නිලධාරියෙක් අපි මොනරාගල ස්ථාපිත කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම කරවන්න.
හොඳයි.
ගරු අමාත්‍යතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු අමාත්‍යතුමනි මේ වෙනකොට මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ටාස 11ක් තියෙනවා. මේ කොට්ටාස 11 ග්‍රාම සේක වසම් මේ 90%ක්ම නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන ප්‍රදේශ විදිහට ගැසට් කරලා තියෙනවා. සමහර නොදියුණු ග්‍රාම සේක වසම් මේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම තියෙනවා. උදාහරණයක් වශයෙන් මම කිව්වොත් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ගත්තොත් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුමාරගම, කුමාරපුර, රහතන්ගම, බුරුතගොල්ල, උඩාරාව, හොරබොක්ක වැනි ප්‍රදේශ ඉතාමත් නොදියුණුයි. මේ වගේ ණයක් ගන්න ප්ලෑන් එකක් අරන් බැංකුවට ගියාට පස්සේ ප්ලෑන් එක ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරගෙන එන්න කියන අවස්ථාව දෙනවා බැංකුවෙන්. ප්‍රාදේශීය සභාවට ආවට පස්සේ නාගරික සංවර්ධන අධිකාරියේ කමිටුවකින් අනුමත කරගන්න අවශ්‍යයි කියන කතාව කියවම ඉතාමත් අසරණ වෙනවා මේ ගම්වල ජීවත් වෙන අය. ඒ නිසා මේ නොදිනු ග්‍රාමසේක වසම් මේ බුත්තල කොට්ටාසේ විතර නෙමෙයි වසම් මේ ප්‍රාදේශීය කොට්ටාසේ 11ෙම තියෙන මේ නොදිනු වසම් ඔබතුමාලාගේ මේ ගැසට් එක නැත්තම් ඔබතුමාලා පවරාගෙන තියෙකෙන් අයින් කරලා ප්‍රාදේශීය සභාව යටතේ පවත්වාගෙන අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද කියන එක තමයි මගේ පළවෙනි දෙවෙනි අතුරු ප්‍රශ්නේ. ඒක
ඒ සම්බන්ධයෙන් සොයලා බලලා අවශ්‍ය කටයුතු කරන්න. හැබැයි ගරු මන්ත්‍රීතුමනේ මම හිතන්නේ සෑම ප්‍රාදේශීය සභාවකම කමිටි වලට ආයතනයේ නිලධාරියෙක් සම්බන්ධ වෙනවා. ඒ නිලධාරියෙක් අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්. මොකද ඔබතුමාගේ යෝජනාව සම්බන්ධයෙන් අපිට ඉල්ලීමක් කරන්න ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය ඉදිරි කටයුතු කරන්න අවශ්‍ය කටයුතු කරන්න.
හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රංශක් ප්‍රශ්නාංක පහ ගරු අසංක නවරත්නමැතිතුමා.
නහනවා ගරු කතානායකතුමා.
ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවත්
ගරු අමාත්‍යතුමනි මම ඉල්ලා සිටින්නේ මේ නොදියුණු ග්‍රාමසේක වසන් ඔබතුමාලාගේ මේ පවරා ගැනීම යටතේ නොදියුණු වසන් ටික ප්‍රාදේශීය සභාව යටතේ පමණක් තියන්න කියන ඉල්ලීම තමයි කරන්නේ මම මේ දුප්පත් මිනිසුන්ගේ මේ යහපත සඳහා.
හොඳයි.
දැන් අවුරුදු ගානක් තුලදී මේ ප්‍රදේශ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සංවර්ධන කටයුතු වෙනින් ප්‍රතිපාදන වෙන් කළ අවශ්‍ය කටයුතු කළා තියෙනවා. යම් හේකින් යම් ඔබතුමා කියනවා නම් වසමකේ කටයුතු අවියත් කරගන්න කියලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඒ සම්බන්ධ අපි ඉදිරි කටයුතු කරන්න.
හොඳයි. බොහොම සිත ප්‍රශ්නාංක පහ ගරු අසංගනව රත්නමෙතුම අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අහනවා.
මම අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු අසංගනව රත්නමෙතුමාගේ ප්‍රශ්න වලට පිළිතුරු එක පිළිතුර කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්කවල පළාත් පාසල මේ වෙන විට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එමුණුම එක සහ ජාතික පාසල ඇති පුරප්පාඩු සංඛ්‍යාව එමුණු දෙක මගින් සඳහන් කර ඇත. මම ඒ සංඛ්‍යාව කියන්නම්. ජාතික පාසල 249යි පළාත් පාසල 5105යි. දෙක පිළිතුර එස්නා ගල්ලබන ක්‍රියාමාර්ග කවරේද මේ වෙන විටත් පළාත් මට්ටමින් උපාධධාරීන් බඳවා ගැනීමට විභාග පවත්වලා 2969ක් පුරප්පාඩු සඳහා වයඹ පළාතේ පත්වීම දීමේ කටයුතු ආරම්භ කළා. මාස තුනකින් පමණ ප්‍රමාද වුණා. අභියාචනාධිකරණයේ නඩුව පවරලා තිබුණා. ඊට පස්සේ නඩුව අවසන් වෙන්න ගත වූ කාලයත් එක්ක පසුගිය මාසයේදී පත්වීම දීම ආරම්භ කළා. දැන් දෙවැනි වටේ පත්වීම දීමට දැනට කටයුතු කරගෙන යනවා. එතකොට මේ තියෙන සංඛ්‍යාවෙන් 60%කට වැඩි ප්‍රමාණයක් පුරප්පාඩු සම්පූර්ණ වෙනවා පළාත් පාසල්වල. ජාතික පාසල්වල වැඩි වශයෙන් තියෙන්නේ විද්‍යා, ගණිත, තාක්ෂණ සහ විදේශ භාෂා. මේ වෙනකොට විභාගයේ පවත්වන ජාතික මට්ටමින් සමුගු පරීක්ෂණ අවසන් කළා. විභාග දෙපාර්තමේන්තුවේ යවලා තියෙන අවසාන ලකුණු ලබා ගන්න. ඒ ලකුණු ලබා දීමත් එක්ක පත්තිම් දීමේ ඉදිරි කටයුතු කරනවා මම හිතනවා ඊළඟ සත්‍ය දෙක තුලදී අවසන් කරන්නට ඒතර මේ 249 ප්‍රශ්නේ විසඳෙනවා. 3 පුරප්පාඩු ප්‍රමුද ප්‍රමාද වන්නේ නම් හේතුකාර ප්‍රමාද වීමට හේතුව තමයි අධිකරණයට යන්න. මේක මේ ස්වභාවයේ කීප සැරයක් කතා කළා. පසුගිය වතාවේ කතා කළාන් පස්සේ ගිය මාසේ මැයි මාසේ 20 වෙනිදා ගන්න තුවිච්ච නඩුව එදා ගත්තේ නැහැ. ඒක තව මාසයකට කල් ගියා. කරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉතාම පැහැදිලිව නැවත වතාවක් මේ ස්වභාවය කියන මම හිතන්නේ ඒක මගේ යුතුකමක් නේ. ආන්ක ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ටික පැහැදිලි කරලා දෙන එක. ඒක මේ මම රටේ ජනතාවගේ දැන ගැනීමටයි කියන්නේ. ආන්ක ව්‍යවස්ථාවේ 4 ඇන් නීති අනුව පාර්ලිමේන්තු විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ ඒ මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද පරිහර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය. හොඳට අවධානය යොමු කරන ජනතාවගේ අධිකරණ බලය. ආන්ක ව්‍යවස්ථාවෙන් ඇතිකොට පිහිටොන් ලද හෝ ආන්ක ව්‍යවස්ථාන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතිකින් ඇතිකොට පිහිටොන් ලද අධිකරණ විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. දැන් ජනතාවගේ අධිකරණ බලය කොහෙද තියෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ. ජනතාවගේ පරමාධිපත්‍ය කොටස් 3යි. විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ. විධායක බලයේ තින්නේ ජනතාව විසින්ම තෝරාපත් කරගන්නා ලද ආණ්ඩුක ව්‍යවස්ථායම සඳහන් ආකාරයට 4 ආයන් යටතේ රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය. එතකොට ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනමත විතරණයකදී හැර අනිත් සමස්තාවකදී පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ 70 වගන්තියේ උත්තරීතර භාවය කියන්නේ මෙන්න මේකට. පාර්ලිමේන්තුවේ මිසක් නඩුව ප්‍රමාද වෙන එක ගැන පදික වේදිකාවේ කතා කරන්න බෑ. ඒක තමයි ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමත් එදා සඳහන් කළේ. ඉතින් පාර්ලිමේන්තුවේ උත්තරීතරයි කියන්නේ ඕකයි. ඉතින් ඒක වෙනත් තැන්වලට තේරෙන්නේ නැති එක ගැන මට යමක් කරන්න බෑ. මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්නයි මම මේක කියන්නේ. ඊළඟ කාරණේ මතක තියාගන්න ඕනේ. අනුර බණ්ඩාරනායක මැතිතුමා ඔය කතානායක පුටු ඉඳගෙන ඓතිහාසික තීන්දුවක් දුන්නා. නිකන් දුන්නේ නැහැ. මහා බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් ක්‍රමේ වෙනත් රටවල නඩු තීන්දුව මේ සියල්ලම අරගෙන තමයි එතුමා ඒ තීන්දුව දුන්නේ. ඒකෙන් කිව්වේ අධිකරණයට බෑ පාර්ලිමේන්තුවේ කටයුතුවල මැදිහත් වෙන්න. මම ඒකත් මේ ආස්වාදි මතක් කරනවා. මම ඊට වඩා ඒකට යමක් කියන්නේ නැහැ. විභාග වෙන්න තියෙන නඩු නිසා. නමුත් මගේ යුතුකමක් හා වගකීමක් තියෙනවා සභානායකවරයා හැටියට මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවේ තිබෙන කරුණු අනුව පාර්ලිමේන්තුවේ තිබෙන බලතල සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ දෙන එක මේ රටේ සාමාන්‍ය ජනතාවට දැනගන්න. ඒක නක් කියමින් මම කිව්වේ මේ නඩු ප්‍රමාදය ගැන මට යමක් කරන්න බෑ. නමුත් මේ අධිකරණයෙන් තීන්දුව දුන්න දවසට සමස්ත ලංකාව හැටියට තියන්න ඕන විභාගය තිබ්බොත් අද වැලිවේ තියෙන ප්‍රදේශයට ගුරුවරු යවන්න විදිහක් නැහැ. ඔබතුමා ඉන්නේ වයඹ. එහා කෙළවරෙන් ගත්තොත් අනුරාධපුරේ මායිමට එන වැලිවේ තින්නේ මුලතිව් දිස්ත්‍රික්කේ. ඒ සිංහල පාසලට ගුරුවරු දෙන්න විදිහක් නැහැ. මඩුකන්ද තින්නේ වවුනියාව සිංහල දකුණු ප්‍රදේශයේ. ඒකට ගුරුවරු දෙන්න විදිහක් නැහැ. උතුරු පළාතෙන් උපාධිධාරීන් බිහි වෙන්නේ නැහැ සිංහල මාධ්‍ය. ඊළඟ විද්‍යාපීඨ වලට එන්නේ නැහැ. ඒකට නිසා තමයි සමස්ත ලංකාව හැටියට අපි විභාගයේ පැවැත්වුවේ උතුරුමැද උපාධිධාරී සූදානම් නම් වැලිවට යවන්න පුළුවන්. වවුනියාවට යවන්න පුළුවන්. කුත්තලමට යවන්න පුළුවන් කුරුණෑගල වැඩි නම් පළාතක් හැටියට. මේ තත්ත්වය තේරුම් ගන්නේ නැහැ. මාස 15ක් තහනම් නියෝගයක් ක්‍රියාත්මක වෙලා තිනවා විභාගයේ පැවැත්වීම අත්හිටවලා. විභාගයක් පවත්වන එක අත්හිටවලා මාස 15ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක මේ ස්වභාවය කතා කරන්නේ තුමා වෙන කොහෙද කතා කරන්නේ? කැබිනට් එකේ කතා කරලා වැඩක් නැහැ. කැබිනට් එකේ පුළුවන් විධායක වශයෙන් ගන්නව තීන්දුව ගන්න. පාර්ලිමේන්තුවට තමයි මම මේ පෙන්ලා දුන්නේ ව්‍යවස්ථාවේ තියෙන බලය තියෙන්නේ. ඔව්. ඉතින් පාර්ලිමේන්තුවේ වෙන්නේ බලයේ ක්‍රියාත්මක කරුවාත්තා ඉතිහාසයේ තියෙනවා. මම ඒක න කියන්නේ නැහැ කාල වේලාව යන නිසා. ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර ඊළඟ සති දෙක තුන ඇතුළත ඩිප්ලෝමා දාරින් 2020 කේතු විච විභාගයන් HND ඒගොල්ලගේ ලකුණේවල සමුග පරීක්ෂණ අවසන් කළා තිනෝ. ඒකේ අවසන් ලකුණු ලැබුණාම ඒ පත්වීම් ටික දෙනවා ඉංග්‍රීසි ගුරුවරයෙකුට යම් ප්‍රමාණයක පිළිතුරක් ලැබෙයි. ඊළඟ උපාධිධාරීන් ඔබතුමාගේ පළාතේම ආයට ඊළඟ වට දෙක දෙනකොට ওই තියෙන ප්‍රශ්නේ බොහෝ දුරට සමනය වෙනවා.
කරුණාන්ත
ප්‍රශ්නේ අදාළ නොවේ.
හතර ප්‍රශ්නේ ඔබතුමාගේ.
බොහොම සුති ගරුවා මාතෙතුමනි, අතරම අපි අන්නා ඔබතුමා මේ අධ්‍යාපන විෂය බාරගත්තට පස්සේ අපේ පළාතේ පමණක් නෙමෙයි මුළු රටේම මේ තිබුණු අධ්‍යාපනයේ ප්‍රශ්න විශාල වශයෙන් විසඳීම සඳහා මැදිහත් වෙනවා, ක්‍රියාකාරීව කටයුතු කරනවා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඔබතුමා ගන්නා වෙස පිළිබඳත් අපි ස්තුතිවන්ත වෙනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මේ දවස්වල ඔබතුමා කිව්වා වගේ වයඹ පළාතේ ගුරු විභාග දෙකක් පවත්වලා ඒ ගුරු විභාග දෙකේ ප්‍රතිඵල පදනම් කරගෙන ගුරුවරු බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ බඳවා ගැනීම එක්ක පෞගේ කාලය පුරාම සංවර්ධන නිලධාරී පත්වීම් ලබලා පාසල්වල ගුරුවරු විදියට වැඩ කරපු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හුඟ දෙනෙක් මේ විභාගයට පෙනී හිටලා තියෙනවා, නමුත් පෙනී නොහිටපු පිරිසකුත් ඉන්නවා. මේ ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ කියන කාරණාවත් අපි දැනගන්න කැමතියි. ඒත් එක්කම තවත් කාරණාවක් ඔබතුමා නැගිට්ට වෙලාවේ ඒ දෙකටම පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. ස්වේච්ඡා ගුරුවරු විදියට අවුරුදු 6 7 8 10 15 වැඩ කරන ඩිප්ලෝමාදාරින් ඉන්නවා, දෙමළ ඩිප්ලෝමා, තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා, ඉංග්‍රීසි ඩිප්ලෝමා කරපු. ඉතින් මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේ මේක, මේ මේ උදවියට සේවය ස්ථිර කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් මීට පෙරත් ගුරුවරු ගුරු සහායක විදියට පත්වීම අපි ලබා දුන්නා. ඒ සම්බන්ධිනුත් යම් වැඩපිළිවෙලක් අමාත්‍යංශයේ විදියට හදන්න කියන ඉල්ලීම කරනවා. මොකද අති දුෂ්කර පාසල්වල මේ උදවිය, සමහර උදවිය කිසිම දීමනාවක්වත් ලබන්නේ නැතුව වසර 10 15 වැඩ කරන උදවිය ඉන්නේ. ඉතින් ලංකාවෙම ගත්තත් මං හිතන්නේ 4 500කට වැඩිය නෑ. ඒ නිසා මේ පිළිබඳවත් මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරන්න කැමතියි.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකේ වරදකලේ සංවර්ධන නිලධාරීන්ට උපාධි බාධාරින් ගන්න වෙලාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට කිසිදු වග විභාගයකින් තොරව 23,000ක් අනුයුක්ත කළා පුහුණුවන්නන්න හැටියට. දැන් ඒ පිරිසෙන් කොටසක් තමයි මේ උසාවි ගිහිලා තින්නේ මේ විභාගය නවත්තන්න, විභාගයක් එපා අපිට පත්වීම් දෙන්න. ඒ වගේම තව පෙස්සන් 4ක් තියෙනවා. තව පෙස්සන් වර්ග කියනවා අවුරුදු 40 දක්වා අපි අවසරම් දුන්නා රාජ්‍ය සේවා කොමිසම් සභාවේ. මොකද පත්වීම් බලධාරියා රාජ්‍ය සේවා කොමිසම් සභාව ඒ එකඟතාවෙන් එහාට ගිහිල්ලා 40න් එහාටත් පත්වීම් දෙන්න මේ කියලා. ගුරු සේවා ව්‍යවස්ථාවේ තින්නේ උපාධිධාරිය බඳවා ගන්නවා නම් තරග විභාගයක් තියලා ලකුණු මත තෝරාගෙන සමුග පරීක්ෂණයක් තියලා සමුග පරීක්ෂණයේ ලකුණු විභාග ලකුණු එකතු කළා, ඒකේ සාමාන්‍ය අගය අරගෙන පුරප්පාඩු සංඛ්‍යාව සහ විෂය ගැළපීම මත පත්වීම් දෙන්න. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අතරතුරේ ඉන්නවා මේ අය විභාගෙට පෙනී ඉඳලා සමුග පරීක්ෂණයට ආවහම තමයි දැන් ඉන්න අය දන්නේ, දැන් මේ පරීක්ෂණයට යන අය දන්නේ පාසලේ උගන්වන්න තියෙන විෂයයි උපාධියේ විෂය ගැලපෙනවද කියලා. දැන් මම උදාහරණයක් ගන්නම්කෝ. ජයවර්ධන විශ්වවිද්‍යාලයේ තියෙනවා ක්‍රිමිනොලොජි. මහාචාර්ය යීල් ෆීල්ඩ්ස් මැතුමා මෙතන ඉන්නවා. එතුමා ඉන්න කාලේ ওই විෂය තිබුණේ නැහැ. නේද? කොළඹ විශ්වවිද්‍යාලේ ක්‍රිමිනොලොජි කියලා වෙනම පටන් අරන් තිනවා මේ 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 ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලේ. හැබැයි දැන් ඔය ඩිග්‍රී එකට ගිහිල්ලා නීති උපා නීති මේ මේ නීති විද්‍යාල විභාගේ සමත් වෙන්නත් බෑ. මොකද ක්‍රිමිනොලොජි කියන එක LLB එක නෙමෙයි. ඒක වෙනම විෂය මාලාවක්. එතකොට දැන් මේ විෂය ඉගෙන ගන්න යන උපාධිධාරියේ විභාගයට පෙනී ඉඳලා ලකුණු අරගෙන සම්මුඛ පරීක්ෂණයට ආවම තමයි අපි දන්නේ ඒ උපාධිධාරියට උගන්වන විෂයක් නැහැ කියලා අපේ පාසල්වල. පාසල් පද්ධතිය නැහැ නේ මේ විෂයට අදාළ වෙන උගන්වන විෂය. හරි. එතකොට මොකද වෙන්නේ? ලකුණු අරන් තිබ්බත් ඒ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතික්ෂේප වෙනවා. දැන් මේ වගේ ඒක එකක්. අනිත් පැත්තෙන් අපි තුමු වාණිජ විද්‍යාව උපාධිධාරියෙක් තේරලා එනවා ලකුණු වලින්. දැන් එක කලාපයක නැත්නම් අපි වයඹ පළාතේ කුරුණාගල දිස්ත්‍රික්කයේ ඉන්නවා අපි හිතමු 1000ක්. හැබැයි විෂය පුරප්පාඩු තියෙන්නේ 200යි. 200යිනේ පත්වීම් දෙන්න පුළුවන්. ඒ වාණිජ උපාධිධාරියට කියන්න පුළුවන් භූගෝලය උගන්වන්නයි කියලා. රසායන විද්‍යාව උගන්වන්නයි කියලා. ගණිතය උගන්වන්නයි කියලා. එහෙම කරන්න බෑ. එතකොට වෙන්නේ විභාගයේ සමත්. නමුත් පත්වීම ලබන්න අදාළ විෂය ධාරාව විෂය සංකල්පනේ නැහැ. ඊළඟ කාරණේ තමන් ගත්ත උපාධියේ කෝ සබ්ජෙක්ට්ස් නෙවෙයි නම් මුළු උපාධියේම ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ගත්තාම ඒකේ විෂය වලින් තුනෙන් එකක් තියෙන්න ඕනේ පාසලේ මේ උගන්නන විෂයට අදාළව. 1/3 නැත්තම් උපාධිධාරියටත් අසාධාරණයි, දරුවට වැඩිය අසාධාරණයි. එතකොට මෙන්න මේ හේතුන් නිසා තමයි ඔය පෙනුමට තිබෙන්නා වූ තරම් සරල නෑ මේ ප්‍රශ්නේ. විභාගය සමත් වෙන්න පුළුවන්, ඒක හොඳයි. හැබැයි එතනින් එහාට සමුග පරීක්ෂණයට ගියම තමයි විෂය ගැළපීම ගැන බලන්නේ. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි ඔය තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපිට මුල්ලන් එතකොට දැන් ඔය දාපු 23000 දැන් මේ වෙනකොට අඩුම තරමේ 8000ක් විතර විභාගවලට පෙනින්දල පළාත් මට්ටමින් ලකුණු අරගෙන සමුග පරීක්ෂණ කියලා පත්තිමුත් ලැබලා ඉවරයි. ඒ සංඛ්‍යාව අඩු වෙලා. දෙවෙනි ප්‍රශ්නේ ඔබතුමන් කිව්වේ දැන් ඒකට ඊට වඩා දෙයක් අපිට කරන්න බෑ, කැබිනට් පත්‍රිකා දාන්න බෑ, උසාවි නියෝගය ඉවර වෙනකම්. උසාවි නඩු ඉවර වෙනකම්. දෙවෙනි කාරණය ස්වේච්ඡා. ගරු මන්ත්‍රීතුමනි, මේ ඩිප්ලෝමාදාරීන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට තවදුරටත් ගෙනල්ලා නම් මේ අධ්‍යාපනය හදන්න බෑ. මම මේ බාරගත්තේ අවුරුදු දෙකහමාරක තියෙන මේ తాවකාලික වගකීම. මම ඒක දැන් ඊළඟ කතාවෙදි කියන. ඒ කොටස කළා දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපි මේ ඔක්කොම කරાવી. පිරිසකට රැකියාවක් දෙන්න, ස්වේච්ඡාවෙන් කරන නිසා එහෙම මේ අධ්‍යාපනය හදන්න බෑ. ඒ නිසා තමයි ළමයි උපකාරපන්ති නවතින. පාසලෙන් බැහැර වෙගෙන යනවා. මොකද මතයක් හැදීගෙන යනවා මේ අධ්‍යාපනයේ වැඩක් නැහැ කියලා. මම මගේ කතාවෙද කියනවා, මට පුද්ගලිකව මේ දරුවෝ කියපු කතා. ඒක නිසා අපි යන්න හදන්නේ විද්‍යාපීඨ 19 හැදුවේ 19 පළවෙනි අට හැදුවේ 85. වර්තමාන ජනාධිපතිතුමා අධ්‍යාපන මන්ත්‍රියට 1985 තමයි ජාතික අධ්‍යාපන ආයතනය හැදුවේ 85. 86 විද්‍යාපීඨ පටන් ගත්තා. එයින් පළවෙනි අට හැදුවා. දැන් 19ක් තියෙනවා. මේ 19ට ගන්නේ උසස් පෙළ විභාගයේ සෙඩ් අගේ 90 විශීලුම් කරන එක අනුව. හැබැයි ඔබතුමා දන්නවද මේකෙත් සමහර පළාත්වල දිස්ත්‍රික් පදනමින් ගන්නොත් 0.6 සෙඩ් කෝ එක විද්‍යාපීඨ වලට එනවා. 0.6 සෙඩ් කෝ එක තමයි අපිට හදන්න වෙලා තින්නේ දරුවන්ට උගන්නන මට්ටමට ගේන්න විද්‍යාපීඨ වල. පුළුවන්ද? ඒ නිසා මේ 19 ඒකරාශි කළා. කැම්පසස්, ෆැකල්ටිස්, ඩිපාර්ට්මන්ට්ස් එකේ ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය හදන්න කෙටුම්පත හදලත් ඉවරයි දැන්. එතකොට ඩිප්ලෝමාවක් නෙවෙයි දෙන්නේ. කෙලින්ම ඔෆර් කරන්නේ බී එඩ් ඩිග්‍රී එක.
හස්තාක්ෂර
අධ්‍යාපන ඒ මේ දැනට ඔව් දැනට තියෙන ටික දෙනවා. දැනට තියෙන ටික දෙනවා. ඒක නවත්තන්නේ
නැහැ.
නමුත් පොඩ්ඩක් ඉන්න, මම අපි යන්න හදන තැන මං කිව්වේ. ඉස්සරහට මේ ඩිප්ලෝමා වෙනුවට මේ ශික්ෂණවේදී ඩිප්ලෝමා වෙනුවට එකක් උපාධියක්
වෙනවා. යන්න හදන දැන්නේ.
දැන් තියන අයට ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නයක් තියෙනවා.
ආ?
ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මම අහන්නේ. නයිවල හස්තාක්ෂර අධ්‍යාපන ආයතනයේ පාරිභෝගික විද්‍යා හා නිපේ තාක්ෂණ අධ්‍යයන අංශයේ 2017-18 අධ්‍යයන වර්ෂවල අපගේ ඩිප්ලෝමාව අදාළ අභ්‍යන්තර අධ්‍යයන වර්ෂ දෙකක් සඳහා රජයේ පාසල් වල වසරක ගෘහ ආර්ථික විද්‍යා විෂයට අදාළව ගුරු පුහුණුවක් ලැබලා තියෙනවා. දැන් හැබැයි දැන් මේ කට්ටිය මතක ගන්නේ නැහැ කියලා කියනවා. මම දන්නේ නැහැ
ඔබතුමා. ඔබතුමාට ප්‍රශ්න ඇවිල්ලා තියෙන එක හරි. ඔය ළමයි මාවත් හම්බුණා. ඕක තමයි මං කියන්නේ එක එක කාලයට ගිහිල්ලා හිටන් නයිවල ගෘහ ආර්ථික විද්‍යාව. හොඳයි දැන් අපේ විද්‍යාපීඨ වලත් ගෘහ ආර්ථික විද්‍යාව ගන්නවා. ශික්ෂණ ඩිප්ලෝමා ධාරීන් හැටියට. එතකොට මෙතන NVQ එකේ ප්‍රශ්නයක් තියෙනවා. NVQ 6ද 5ද කියන එක. අපේ කියන්නේ 6න් එහාට. නෑ හරි මන් දන්නවා. ඔව්.
ශ්‍රීලා තියෙන්නේ මේ ඩිප්ලෝමා ගුරු පුහුණුවට ලැබුවයි පස්සේ ගුරුපත් වීමක් දෙනවා කියලා පොරොන්දුවත්.
ගරු විපක්ෂ සංවිධායකතුමනි, ගුරුවරුන්ට නියම වශයෙන් පුහුණුව ලබා දෙන්නේ න්‍යායාත්මක සහ ප්‍රායෝගිකව විද්‍යාපීඨවල සහ ගුරු අභ්‍යාස විද්‍යාලවල. මෙතන පාසලක ගිහිල්ලා පුහුණුවක් ලැබුවයි කියලා එයාට මනෝවිද්‍යාව පිළිබඳව පුහුණුවක් දෙන්නේ නැහැ. පාසලේ කවුද ඉන්නේ ඒක උගන්වන්නේ? ඒක කරන්නේ ගුරු අධ්‍යාපනඥයෝ. මේ මේ හරි මේ මේක මට කරන්න දෙයක් නැහැ. මේ හදාගෙන තිබ්බ ක්‍රමවේදය. ඔව් අපි මේක සලකා බලනවා. ඒක සලකා බලනවා. නමුත් ඉදිරියට වෙන දේ මං කිව්වේ උපාධිධාරී පාසලට යවලා ගුණාත්මක භාවයෙන් යුත් ගුරුවරයෙක් දෙනකන් මේ අධ්‍යාපනය හදන්න බෑ. ඒ නිසා මම නම් තවදුරටත් කැමති වෙන්නේ මේ ස්වේච්ඡා කියන කතාව අරගෙන මේ වැඩේ කරන්න. ගුරු සේවා ව්‍යවස්ථානුව තමයි පත්වීම් දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි. පවමිසුතේ. ඔව් කෙටියෙන් ආනගරු මන්තුමා.
ස්තුති ගරු ඇමතුමනි, දෙවැනි අතුරු ප්‍රශ්නේ අපේ මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාණන්.
ඔව්.
නියෝජ කතානායකතුමනි මේ ඇමතුමා මේකත් ඇත්තටම මේ 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 වර්තමාන මේ විභාග සම්බන්ධ ප්‍රශ්නයක් මේ දැන් ගරු ඇමත් නියෝජ කතානායකතුමනි ද විදුහල් ප්‍රති විභාගයේ දෙවැනි ශ්‍රේණි විභාගයේ කඩවීම් විභාගයේ පැවැත්වුවා 2023 10 වෙනි මාසේ 21 වෙනිදා පවත්වපු විභාගයේ ඒ විභාගයේදී ඒ කියන්නේ විදුහල්පති දෙවැනි ශ්‍රේණි විභාගයට ලියවපු ගුරුවරුන් 13 දෙනෙක්ගේ ප්‍රතිඵල ආවේ නැහැ. ඒකෙදී ඔවුන් කරුණු දක්වලා තිබුණා විශේෂයෙන්ම අර ඒගොල්ලෝ විභාගයේ ලියනකොට හිජාබිය පැලඳගෙන විභාගයේ ලිව්වයි කියලා. හිජාබ් එක අර ඉස ආවරණය පැලඳගෙන විභාගයේ ලියයි කියලා මේගොල්ලන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් මාසේ 8 වෙනිදා විභාග දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා විමර්ශනය කරන්න. ඉතින් ඒගොල්ලන්ව කැඳවලා ගරු ඇමතුමනි විමර්ශනයක් කරලා නැහැ. ඒගොල්ලන්ට කියලා තියෙනවා ලියලා දෙන්න මොකද්ද උනේ කියලා. එතකොට එතුමා ගිය අය 13 දෙනාම ලියලා දීලා තිබෙනවා. නමුත් දැන් විභාග ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා මාර්තු මාසේ 6 වෙනිදා. ඒකෙදි ඒගොල්ලන්ට දන්නලා තියෙන්නේ ඒගොල්ලන්ගේ විභාගයේ ප්‍රතිඵල කැන්සල් කියලා. එහෙම නැත්නම් ඒක අවලංගු කරා කියලා තමයි දන්නලා තියෙන්නේ. අත්විටවල දැන් මේකෙදි ගරු කතානා මේ නියෝජ කතානායකතුමනි ඒ වගේම ඇමතුමනි ද විශේෂයෙන්ම අපි දන්නවා මේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරලා තිබෙන චක්‍රලේඛනයේ අනුව විභාගයක් ලියනකොට කන පේන විදිහට ඒ ශිෂ්‍යයක් හරි කවුරු හරි ඒ විජාභය පැනඳගෙන හිටියානම් එයා කන පේන විදිහට විභාගෙ ලියන්න ඉඩකඩ ලබා දීලා තිබෙනවා. එහෙම එයා කන ආවරණය කන පේන්නේ නැතුව එමනම් සම්පූර්ණ ආවරණයක් තියෙනවා විභාගයේ ශාලාවේ ඉන්න ඒ පරීක්ෂා කරන ඉන්න ඒ නිලධාරියාට හරි නිලධාරි මහත්මියට හරි පුළුවන් ඒක මෙම කන ආවරණය නොවන වෙන විදිහට විභාගෙ ලියන්න කියලා කියන්නේ. ඒකත් එයා අහන්නේ නැත්තම් එයාව ඔහු ඇහුව විභාග ශාලාවෙන් එළියට දාන්න පුළුවන්. එතකොට දැන් එවැනි කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැතුව, එහෙම දැනුම් දීමකුත් නැතුව විභාගේ ලියලා ඉවර වෙලා ඔක්කොම විභාග ප්‍රශ්න පත්‍ර ඔක්කොම බාර දුන්නාට පස්සේ ඒගොල්ලෝ නෝට් එකක් දාලා යවනවා විභාග දෙපාර්තමේන්තුවට මේ හිජාබ්ය පැලඳගෙන ලිව්වයි කියලා. එතකොට විභාග දෙපාර්තමේන්තුව ඒ නෝට් එක උඩ ඉඳගෙන මෙතුමියන්ලගේ ප්‍රශ්න මේ 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 විභාග ප්‍රතිඵල නිකුත් කරන්නේ නැහැ. දැන් විභාග දෙපාර්තමේන්තුව විමර්ශනය කරන්න අඬ ගැව්වමත් ඒ විමර්ශන වලට ගියාමත් මේගොල්ලන්ගෙන් මේගොල්ලන්ගෙන් කරුණු අහලා ලියුමක් ගන්නවා. එහෙම නැතුව නිසි ආකාර විමර්ශනයක් වෙලත් නැහැ. දැන් එතකොට දැන් මෙතන මේ විදුහල්පති ශේවේට ලියපු 13 දෙනෙක්ගේ ප්‍රතිඵල අද වෙනකොට ගරු ඇමතුමනි අත්හිටවල තියෙනවා. ඉතින් මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා වහම මේක මැදිහත් වෙලා එතුමියන්ලට සාධාරණයක් අත්‍යවශ්‍යයක් ඉෂ්ට කරන්න. මොකද දැන් විදුහල්පති සේවයේ විදුහල්පතිවරු විශේෂයෙන්ම මේ බස්නාහිර පළාතේ සිද්ධියක් මේක. මම හිතන්නේ මේ 13 දෙනාම බස්නාහිර පළාතේ ඒක ගම්පා දිස්ත්‍රික්කයේ මේ බස්නාහිර පළාතවල ඔබතුමා දන්නවා දැන් කොළඹ නගරයේ විදුහල්පතිවරු නැති පාසල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. තවම ඒක හරියට කළමනාකරණය කරගන්නත් බැරි වෙලා තියෙනවා පළාත් සභාවට මේ කොළඹ නගරයේ තිබෙන පාසල් වලට විදුහල් පත් කිරීමේදී තවම වැඩ බලන විදුහල්පතිවරු ඉන්න පාසල් රාශියක් තියෙනවා. ඒ දෝ මම ගරු ඇමතුමාට කියනවා වහම මේක මැදිහත් වෙලා ඉක්මනට සාධාරණත්වයක් ඉෂ්ට කළ දෙන්න කියලා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ ඒක නම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ 3-2 සහ 2-1 යන විභාග පවත්වන්න නැතුව තිබුණා අවුරුදු ගාණක්. ඒ ටික තියලා දැන් අපි උසස් වීම් ටික දෙනවා ඒගොල්ලන්ට. ඊළඟට මේ මේ අර හිජාබේ පැලඳීමෙන් මතුවෙන්නේ යම් ප්‍රශ්නයක් මතුනොත් ඒක අත්හිටවීමක් විතරයි කියන්නේ කැන්සල් කිරීමක් නෙවෙයි විමර්ශනය කළ ප්‍රතිඵල නිකුත් කරනවා. ඔක ළමයින්ටත් එහෙමයි. සමහර තැන්වල අර මේ දෙපැත්ත වහගෙන හිටියාම අපි දන්නේ නැහැ කනේ ඇතුලේ තියාගෙන ඉන්න පුළුවන් දැන් අර සියුම් උපකරණ තියෙනවා. ඒ නිසා තමයි ඒ සැක පහළ වෙලා ඒක කරන්නේ අත්හිටවුවයි කියලා ඒක කැන්සල් කරන්නේ නැහැ. මං අද දවසේ විවාදය තුලදී ඔබතුමාට ඔකට අවසාන පිළිතුරු දෙන්නම්. මොකද විභාග කොම්සාරිස්තුමා ඉන්නවා මෙතන. එතුමායෙන් අහලා මොකද දැන් මට අහන්න වෙලාවක් නැහැ මෙතනට ගිහිල්ලා. අද දවස් තුලදී මං දෙන්නම්. ඔබතුමා අහපු දෙවෙනි ප්‍රශ්නේදී බස්සාහිර පළාතේ ගුරුවරු 192ක් වැඩි කියලා හිතන් වෙන පළාතකට යවන්න හැදුවා. පළාත මං ඒක නැවැත්තුවා. නවත්තලා මං කිව්වා නෑ මේක තුල ඉන්න වැඩආවරණය වෙන තැන් සහ අනිත්‍යවට පත්වීම දෙන්න කියලා. දැන් ඒගොල්ලෝ ඒක කරගෙන යනවා.
මිස්සති ප්‍රධාන වැඩකතු ආරම්භයේ යෝජනා විපක්ෂ නැතුව මිනිත්තුවයි මේ ඊළඟ කාරණා දෙක ඉවර කළෙමුද? මිනිත්තුවයි සභානායකතුමා විසියන්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තේ රැස්වීම පාර්ලිමේන්තේ ස්ථාරණික 8 විද්වන් කුමක් සදාන් තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 12:30 දක්වාද අපර භාග 1:05 දක්වාද විය යුතුය. පූර්වභාග 10:30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30ට කතානායකතුමා ප්‍රශ්න නොවීම සහ පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
සභාව එකඟද?
හායි. ඔව්. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි එකඟ වෙච්ච ආකාරයට විපක්ෂයේ සංවිධායකතුමා සහ අපි එකඟ වෙච්ච එන්නක ඉතුරු වුණොත් බලමු කී දිනෙක ඉන්නවද කියලා. දැන් සමහර දවසර මමයි මේ මුල් ආසනය විතරයි මෙතන ඉන්නේ. ඒ වෙලාවට තිනුන මම දෙන්නම්. නෑ ඉන්නවනම් මම දෙන්නම්.
හොඳයි. අංක දෙක ගරු හෙක්ටා පහමතුම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජීසී අලවත්වල පදනම සංස්ථාපිත කිරීමේ පනත් කෙනු පද මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න.
මුජුබන්.
යෝජනා විස්තර කරන්න.
ස්ථිර කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ප්‍රධාන වටකතු දිනට නියමිත ප්‍රධාන වටක අද දින න්‍යායපත්‍ර 20-1-3 දක්වා ඉදිරිපත් කරන්න.
අංක 1 අද දින න්‍යායපත්‍රයේ දින නියමිත කටයුතු න්‍යායපත්‍ර අංක 1 අංක 2 අංක 3 ඉදිරිපත් කරන්න.
සභාවකෙන්ද?
හායි.
අංක 2 සභාවකෙන්ද?
හායි.
අංක 3
හායි.
ඉදිරිපත් කරන්න.
ඉදිරිපත් කරන්න.
සභාවකෙන්ද?
හායි.
ඔව් විපක්ෂ නායකතුමා.
ඒ ඔබතුමාට වැදගත් කරුණු දෙකක් බොහොම කෙටියෙන් මම ඉදිරිපත් කරන්නම්. ඔබතුමා දන්නවා මේ මියන්මාවලත් රුසියාවෙත් අපේ රටේ ජනතාව ඒ වගේම රණවිරුවන් ඒ රැකියාව ලබා දෙනවයි කියලා ඒ සිවිල් රැකියාවලට යවනවයි කියලා ඒ අය මියන්මාරෙත් රුසියාවෙත් දැඩි ලෙස අසහනයට ලක් වෙලා අනාථ වෙලා සිටිනවා. ඉනි අත්ත වශයෙන්ම සමහර අපේ රුසියාවට ගිය අය යුක්‍රේන් යුද්ධයට දැන් ඒගොල්ලෝ ගියේ වෙනත් රැකියාවකට දැන් යුද්ධයට යොමු කරලා සමහරු ජීවිතත් අහිමි කරගෙන තිබෙනවා කියන එක වාර්තා වෙනවා. එතකොට මේ පිළිබඳව අපි යෝජනා කරනවා රජය වහාම මැදිහත් වෙන්නට ඕන. දැන් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයෙක්වත් නැහැ රුසියාවල. එතකොට මේ වගේ තත්ත්වයක් තුළ විශේෂයෙන්ම මියන්මාරයටත් රුසියාවටත් සමගි ජන බලවේගෙන් යවුව වෙනම මන්ත්‍රි දූත කණ්ඩායම අපේ සුජිත් සංජය පෙරේරා මැතිතුමත් ජේ.සී. අලවතුල මැතිතුමත් වසන්ත යාපා වන්නාර මැතිතුමත් අපි යවලා විශේෂයෙන්ම අපේ මට්ටමින් කරන්නට පුළුවන් දේ කරන්නට අපි වැඩපිළිවෙලක් යෙදුවා. හැබැයි නෑ දෙක රටවල් දෙකටම ගියා. මියන්මාරයකටත් ගියා මේ රුසියාවටත් ගියා. ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ 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 ගිය අයගේ පවුල් සම්පූර්ණයෙන්ම අසරණ වෙලා තියෙනවා. ඒ ගිය පුද්ගලයෙක් අසරණ වෙලා තිබෙනවා. ඉතින් මේක පිළිබඳව අපේ මන්ත්‍රීවරු ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කළා. හැබැයි අමාත්‍යතුමනි මේකට විසඳුමක් නැහැ. ඒ නිසා දැන් විපක්ෂයෙන් මන්ත්‍රී දූත කණ්ඩායම් යවලා වැඩ කටයුතු කරන්න පුළුවන් නම් රජයටත් පුළුවන් යම් කිසි සක්‍රීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම යෝජනා කරන ඔබතුමාට මේක අදම ජනාධිපතිවරයත් එක්ක සාකච්ඡා කරලා හෙට උදේට අපිට විසඳුමක් ලබා දෙන්න මොකක්ද මේ ගන්න පියවර විශේෂ නැහැ. තව එකක් තියෙනවා විනාඩියක්. ඒතර ඔබතුමාට දෙකටම උත්තර දෙන්න පුළුවන්. මේ රුසියාවේ සහ මියන්මාරයේ අනාථ වුණු අපේ ජනතාව ඒ වගේම විශ්‍රාමික හමුදා නිලධාරිනුත් ගිහිල්ලා තියෙනවා. දැන් අමතුමාටම හිතා ගන්න පුළන්නේ විශ්‍රාම ගිහිල්ලා විශ්‍රාම වැටුපෙනුත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිසානේ මේකළු ගිහිල්ලා තින්නේ මේ විදේශීය රටක. ඒගොල්ලෝ මේ මේ යුද්ධ කරන්න නෙමෙයි. ඒගොල්ලෝ ගියේ සිවිල් රස්සාවලට. හැබැයි මේ මිනිස් ජාවාරම් කරුවන් අපේම රටේ පුරවැසියන් මියන්මාරේ රැකියාව ලබා දෙනවයි කියලා අනාථ කරලා රුසියාවෙත් රැකියාව ලබා දෙනවයි කියලා සිවිල් රැකියාව ලබා දෙනවයි කියලා ඒ අය වරගෙන ගිහලා යුද්ධයට දාන. ඒ නිසා මම මේක ගැන මේ කාරණාව ඉදිරිපත් කරන ඔබතුමාට කරුණාකර මේකට හෙට උදේ උත්තරයක් දෙන්න රජෙන් මේ ගන්න ක්‍රියාමාර්ග ගැන. ඊළඟ කාරණාව මම දෙකම ඉදිරිපත් කරන්න. ඒතර ඔබතුමාට ඒ නෑ එකටම උත්තර දෙන්න. ඒතර ලේසි උදවා නෑ නෑ මේ 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 මේක හරි. මේ ඊළඟ කාරණාව මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. අත්ත වශයෙන්ම අපි සුබපතන අපේ ක්‍රිකට් කණ්ඩායමට T20 World Cup එක ජයග්‍රහණය කරන්නට ඒ අපේ සුබපැතුම් ආශිර්වාදය අපි පුද කරනවා. හැබැයි මම ඔබතුමාට කියන්නට කැමති ඒ අයට මේ ටුවර් එකේ ලොජිස්ටික්ස් පිළිබඳව ඒ කියන්නේ එයාගේ ෂෙඩියුලින් පිළිබඳව ඒ ඒ ඒ ක්‍රිකට් මැචස් දාපු ආකාරය පිළිබඳව මේ ශ්‍රී ලංකාවට විතරයි මේ ප්‍රශ්නේ. මේ බරපතල ගැටලුවක්. දැන් බලන්න මම ඔබතුමාට කියන්න කැමති ICC rules වල තියනවලු මේ ඒගොල්ලෝ ඉන්න හෝටෙල් එකයි ක්‍රීඩාංගණය අතර තියෙන්නට ඕන උපරිම 45 minutes distance එක. හරි? ඉතින් අපේ ටීම් එක ලොකේට් කරලා තියෙන්නේ පැය එකමාරක් එහා. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි පළවෙනි මැච් එකට නිව්යෝක් වලට යන්නට ඒ අය පැය 8ක් එයාපෝට් එකේ රස්සියාදු වෙලා තියෙනවා. ඒක නිසාම ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් මැච් එකක් මේ සහභාගී වෙන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. විශේෂයෙන්ම මේ වනිදු හසරංග ඒ වගේම මහේෂ් තීක්ෂණ බොහොම පැහැදිලිව මේ අය මේ පසුබෑමට හේතු දක්වනවා නෙවෙයි මේක. නමුත් මම අහන්නේ ඇයි මේ 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 ෂෙඩියුල් එක මේ කාලසටහන. මම අහන්නේ අපේ රටේ ක්‍රිකට් බලධාරීන් දැන් ICC එකත් එක්ක බොහොම ලස්සන සම්බන්ධතාව තියෙනවනේ. ඇයි මේ ශ්‍රී ලංකාවට විතරක් කුඩම්මගේ සැලකිල්ල? ඇයි මේ වෙනියුස් හතරකම දාලා තියෙන්නේ මේ පළවෙනි මැචස් හතර? ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි දැන් බලන්න මේ තීක්ෂණ කියනවා so unfair for us. We have to leave every day because we are playing at four different venues.
මැචස් හතර හතර පොලක.
මැචස් හතර හතර පොලක. මේ ලංකාවට විතරයි. ඒතර කියනවා we took a flight from Miami and we had to wait 8 hours at the airport to get a flight. දැන් මං අහන්නේ ගරු අමාත්‍යතුමනි මේ කාලසටහන් පිළිබඳව මේ වැඩපිළිවෙල පිළිබඳව මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව එන්නේ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ. මේ අමාත්‍යංශයේ ඇත්ත වශයෙන්ම මේව ගැන සොයලා බැලුවේ නැද්ද? මෙහෙම ෂෙඩියුලින් ගැන සොයලා බැලුවේ නැද්ද? මේ ක්‍රිකට් කණ්ඩායම ගිහිලා ඉන්න හොටෙල්ස් ගැන බැලුවේ නැද්ද? ඒ අයට ප්‍රැක්ටිස් කරන්නට නැහැ. ඒ අයට පහසුකම් ටික නැහැ. ඒ අයට අනිත් කිසිම ඉන්ටර්නැෂනල් ටීම් එකකට නැති කුඩම්මගේ සැලකිල්ලක් ICC එකෙන් ලැබෙනවා. ඉතින් මේක පිළිබඳවත් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා රජයේ අවධානය යොමු කරලා කරුණා කරලා මේ ක්‍රිකටර්ස්ලට ලබා දිය යුතු පහසුකම් ටික. ඒ අයට මේ පරංගියා කෝට් එක ගියා වගේ ෂෙඩියුල්ස් හදලා ඒ අයගෙන් ජයග්‍රහණය අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ප්‍රැක්ටිස් කරන්නත් බැරිය නම් ඒ අය ෆටීග් එහෙම නැත්නම් මහන්සියට ලක් වෙනවා නම් ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝගේ අවුට්පුට් එකේ අඩුවක් වෙනවා. මම මේ අයගේ පසුබෑමට හේතු දක්වන නෙවෙයි. නමුත් මේ ෂෙඩියුලින් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රැක්ටිස් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඔක්කොටම ඉස්සලා ඉන්න හෝටෙල් එක තියෙන ඕන ප්ලේ ග්‍රවුන්ඩ් එකට ඒ ක්‍රිකට් මැච් එක ගහන ග්‍රවුන්ඩ් එකට විනාඩි 45ක් මෙහා. දැන් මේක තිබුණේ පැය එකමාරක් මෙහා. නිසා කරුණාකරලා මේ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා මේකට නිසි පියවර ගන්නයි කියලා මම ඉල්ලීමක් කරන බොහොම ගෞරවයෙන්.
නියෝජ්‍ය කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා අහන ලද පළවෙනි ප්‍රශ්නය මියන්මාරය සහ රුසියාවට සිවිල් වැඩ සඳහා යයි පවසා ගිය පිරිස් යුදමය තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවීම සම්බන්ධයෙන් සහ ගත්ත කාරණය සම්බන්ධයෙන් මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වෙලා ගිය සතියේදී මම දැක්කා රුසියානු තානාපතිතුමා සමගත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තා. ඒ අනුව තීන්දුවක් අරගෙන තිනවා මම දැක්කේ මාධ්‍ය වාර්තා මගින් තීන්දුවක් අරගෙන තිනවා රුසියාවට කවුරුන් හෝ ලංකාවේ මේ වීසා ලබාගෙන යනවනම් විශේෂම ආරක්ෂක හමුදාවල සමාජිකයෝ නම් හිටපු අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව තොරතුරු ලබාගෙන එකඟතාවය ලබා ගන්න ඕනේ කියන කාරණය. මින්මතුරට යන ප්‍රශ්නේ එතන නවත්තලා තියෙනවා. දැන් අනිත් කටයුතු සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරගෙන යනවා. දැනට රුසියාවට අපේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා සහ කණ්ඩායමක් යවලා ආරක්ෂක ලේකම්තුමා ඇතුළුව මේ පිළිබඳව සියලු තොරතුරු අරගෙන ඒ සඳහා අවශ්‍ය සහනය සලසා දෙන්නට මියන්මාරය සම්බන්ධයෙන් ඒ තත්ත්වෙම අපි දැක්කා එහි ඉන්න අපේ තානාපතිතුමා ඒකට සම්බන්ධලා යම් කණ්ඩායමක් ගෙන එන්න කටයුතු කළා. තවත් කටයුතු රාශියක් ඒ වෙලාවෙ කරගෙන යනවා. ඒ නිසා මම හිතනවා ඒ සම්බන්ධයෙන් දැන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය අනිත් පැත්තෙන් හමුදා සබඳුන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරගෙන යනවා.
ආණ්ඩුවේ කණ්ඩායම සර් ආණ්ඩුවෙන් කණ්ඩායමක් යනවා කිව්වා. තාම ගිහිල්ලා නැහැ මං හිතන්නේ. ආණ්ඩුවෙන් කණ්ඩායමක් කරවයි කිව්වනේ. තාම ගිහිල්ලා නැහැ. අපේ ටීම් එක ගියා. අපේ කණ්ඩායම ගියා.
ඔගොල්ලෝ කණ්ඩායමට ඉක්මනට යන්න පුළුවන්.
අපේ කණ්ඩායම ගියේ අපේ.
ඒගොල්ලෝ කැමතිත් ඇති රුසියාවට ඉක්මනට යන්න.
අපි ජීසී අලුවතෝල වැත්තුවා. ඒ වගේම සුජිත් සංජය පෙරේරා වසන්තය අපේ ටීම් එක ගියා. නමුත් ආණ්ඩුවේ ටීම් එක ගියේ නැහැ. ශ්‍රී ලාංකිකයා රුසියා හිටපු තානාපතිවරයෙක් කියලා තිබ්බා.
නින් එළියට එන්නයි කියලා අවුරුදු දෙක හැංගිලානේ හිටියේ. ඒ මොකද කියලා අහන්නකෝ. ඔය ලොකු කතා කියන්නේ නැතුව හරි ඔය පුළුවන්කම් ඔක්කොම තියෙද්දි ඇයි හැංගිලා හිටියේ කියලා හිතන්. අවුරුදු දෙකක් තිස්සේ. ඔබතුමලට ලොකු වැඩ කොටසක් තිනවා මේ ඉස්සරහට ඔය සම්බන්ධයෙන් කටයුතු කරන්න. නිකන්
අවුරුද්දට හරියන්නේ
නැහැ.
විවාදයට තමයි වෙලාව පරක් වෙන්නේ. ඔව් විපක්ෂ නායකතුමා
මම ස්තුතිවන්ත වෙනවා සභා නායකතුමාට ඔබතුමාම දැන් කිව්ව දැන් ඉස්සරහට ලොකු වැඩ කොටසක් අපිට තියෙනවා කියන එක කීම ගැන ඒක ඉතාමත් වැදගත් ප්‍රකාශයක් මම හිතන්නේ ඒකෙම පිළියම් තිබෙනවා අපි අපේ අනාගත වගකීම් මම ඔබතුමාට ආරාධනා කරනවා මේ වගකීම් වලින් කොටසකුත් බාර ගන්න දෙන්න කියලා මේක නෙමෙයි කරු සභා නායකතුමනි මෙතන මේක සංකීර්ණ ප්‍රශ්නයක් මේක මානුෂීය ප්‍රශ්නයක් මේක සංවේදී ප්‍රශ්නයක් මේක පෞල් පිළිවෙත ප්‍රශ්නයක් ඕන තරම් අපිට හොයන්න පුළුවන් මේ ගිය කට්ටිය වැරදි මාර්ගයේ ගියයි කියන කාරණා ගැන ඕන තරම් කියන්න පුළුවන්. නමුත් ගියේ නැති බැරි කමටනේ. නැතනම් මොලේ අමාරුවක් තියාගෙන නෙවෙයිනේ. කෑම ටික කන්න මේ බැරුව රේල් තුන පිරිමහ ගන්න බැරුව මිනිස්සුගේ පවුල් වල තියෙන නැති බැරි කම නිසානේ ගියේ. දැන් කොහොම හරි ඒගොල්ලෝ ගියයින් පස්සේ අපිට අවශ්‍ය වෙනවා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක්. ඒ වගේම මේකට විසඳුම් අවශ්‍යයි. මම මේක මේ දේශපාලනීකරණය කරන්න හදනව නෙවෙයි. නමුත් මේකට විසඳුම් අවශ්‍යයි. අපේ മന്ത്രി කණ්ඩායමකුත් අපි යැව්වේ විශේෂයෙන්ම ඇත්ත කතා කරන්න ඕනේ මේ කොච්චර මතු කරත් මේ රාජ්‍ය පාර්ශ්වෙන් දක්ව ප්‍රතිචාරයකින් අපි සතුටු වෙන්නේ නැහැ. ප්‍රමාණවත් මැදිහත් වීමක් අවශ්‍යයි ගරු අමාත්‍යමනි. ඒ පිළිබඳව ඔබතුමා මම යෝජනා කරනවා මේ ක්‍රිකට් ප්‍රශ්නේ මේ රුසියා මියන්මා ප්‍රශ්නේ ගැන තොරතුරු ලබාගෙන හෙට උදේට පුළුවන් නම් අපිට උත්තරයක් ලබා දෙන්න. මොකද මේක බරපතල මානුෂීය ප්‍රශ්නයක්.
හරි. කරුවා මාත්.
යෝජ්‍ය කතා නැගතුමනි අර දෙවෙනි ප්‍රශ්නය ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයක මාධ්‍ය වාර්තාවත් ඒ ගැන අපි ක්‍රීඩා මාත්‍යංශයට දැනුම් දීලා ඒකට හෙට පිළිතුරක් ලබා දෙන්න.
හොඳයි. සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතා නැගතුමනි මෙම ගරු සභාව හෙට දින එනම් 2024 ජූනි මාසයේ 6 දින පූර්වභාග 9:30 දක්වා කල් තැබීත්වයි යෝජනා කරමු.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද 2024 6:05 දින සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ සඳහා ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව මෙරට නිදහස් අධ්‍යාපනයේ විවිධ හේතුන් මත පසුගිය කාලයේ අන් කවරදාකටත් වඩා අර්බුදයකට ලක්විය. කොවිඩ් වසංගතයත් ආර්ථික අර්බුදයත් සමග බිඳ වැටුණු අධ්‍යාපනයේ සමතුලිතතාවය තවමත් නිසි පරිදි යථාතත්වයට පත්ව නැත. මේ හරහා සම්පත් බෙදී යාමේ විෂමතාවයක් මතුව අතරයි ඒ මානව හා භෞතික සම්පත් ලෙස දක්නට ලැබිනි. නිසි කාලසටහනක අනුව ජාතික විභාග පවත්වා ගැනීමට අපොහසත් වීම හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට නොහැකි වීම මේ වන විට බරපතල ගැටලුවක් බවට පත්ව ඇත. පාසල් පද්ධතිය තුළ පවතින ගුරුහිඟය හේතුවෙන් දුෂ්කර පළාත්වල දරුවන් මේ වන විට අසරණ තත්ත්වයට පත්ව ඇත. තවද පාසල්වල භෞතික සම්පත් හිඟය හා දිව ආහාරය වැනි ශිෂ්‍ය සුදුසාධන කටයුතු පූර්ණ ධාරිතාවකින් පවත්වාගෙන යාමට අපොහොසත් වීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ නමුවට මුහුණ දී ඇති තවත් අර්බුදයකි. අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය, ගුරු සේවය සහ අනධ්‍යයන සේවාවන්හි වැටුප් ගැටලු මෙන්ම වෘත්තීය ගැටලුද වාර්තා වේ. මේ වන විටත් අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මාණ්‍ය වී ඇති අතර වැටුප් නිෂ්මතාවේ මුල්කර ගනිමින් ගුරුවරුන්ද යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු ඇත. එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මෙම ගැටලු හඳුනාගෙන ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීමටත් එමගින් දරුවන්ට සාර්ථක අධ්‍යාපනයක් ලබා දීමට රජය මැදිහත් වන ලෙසත් ගරු සභාවට යෝජනා කර සිටි. ගරු මුලසුනේ නියෝජ්‍ය කතානායකතුමනි, කියමනක් තියෙනවා බීබී කිං කියනවා, "The beautiful thing about learning is that no one can take it away from you." ගිනුම සම්බන්ධ අලංකාරවත්ම දේවණුවේ ඒ කිසිවෙකුට උදුරාගත නොහැකි වීමයි. මේකම කියනවා වදන් කවි පොතේ, තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා, එසැඩ මනාවන් වතුරෙන් වල නොහෙනා, කෝප වුවත් රජමැතිඳුන් ගත නොහෙනා, උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කෝප වෙච්ච රජමැතිඳුන් උසස් නිලධාරීන් වැටත් නියරත් ගොයම කාපු හින්දා අද මේ රටේ අධ්‍යාපනය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ලොකු අර්බුදයකට වැටලා තියෙනවා. අද ඒවා බිඳ වැටිලා ගිහින් තියෙනවා. එනිසා ඒ සම්බන්ධයෙන් අද කතා කරන්න වීම මම සතුටට කරුණක් හැටියට දකින්නේ නැහැ. මොකද රටක ජීවනාලිය එහෙම නැත්නම් හෙට දවස අපි බාර දෙන්න ඉන්නේ මේ රටේ දරු පරම්පරාවට. හැබැයි අද පවතින අධ්‍යාපන ක්‍රමයම ගරු අධ්‍යාපන ඇමතිතුමා දන්නවා, ඒක දරුවට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ, ලෝකෙට වැඩකුත් නැහැ. මොකද එහෙම තියෙනවා නම් මේ තරම් දරුවෝ මානසික පීඩාවට පත් වෙන්නේ නැහැ. ඒක හොඳ තත්ත්වයක තියෙනවා නම් අවුරුදු 13ක් පාසල් ගිහිල්ලත් රැකියාවක් නැතුව දරුවා බෝක්කුවට රස්තියාදු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියක් අරගෙන ඇවිල්ලා රස්සාවක් හොයාගන්න ලංකාවේ තියා ලෝකේ රස්සාවකටවත් යන්නේ උපාධියෙන් බැරි වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ගැටලු ගැන අද අපිට කතා කරන්න වෙලා තියෙනවා. මේ නොගැලපෙන අධ්‍යාපන ක්‍රමය. අපි දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේනවා කියලා දැන් සෑහෙන කාලයක් කතා කරනවා. ඒකට බාලගිරි දෝෂය. අද නොවේ හෙට. ඇත්තටම මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ තුල තියෙන තරඟය එහෙම නැත්නම් ළඟ ඉන්න එක අනිකා කර ගැනීම. මොකද දෙමව්පියොත් කියන්නේ උඹ පුංචි අම්මගේ පුතාට වඩා හොඳට කරපන්. නැත්තං අල්ලපු ගෙදර එකාට වඩා හොඳට විභාගේ කරපන්. නැත්තං එන්න එපා ගෙදර. මෙන්න මෙවැනි තත්ත්වයක පවතින අධ්‍යාපන ක්‍රමයක්. අද මනෝ වෛද්‍යවරු, මනෝ උපදේශකවරු අපිට කියන දේ තමයි ඒ අයට අද වෙනදාට වඩා විශාල දරු පරම්පරාවක් එනවයි කියලා ඒගොල්ලන්ගෙන් සහන ලබා ගන්න, බෙහෙත් කර ගන්න. එහෙමනම් මේ අධ්‍යාපන ක්‍රමය මේ රටේ දරුවන් මානසික ලෙඩ්ඩු කරන තැනකට නම් පත් කරන්නේ මේ අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ කොහොමද කියලා අපිට අහන්න වෙනවා. මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේම සාරධර්ම පද්ධතිය බිඳ වැටලා ගිහිල්ලා සාරධර්ම ගැන හඳුනන්නේ නැති දරු පරම්පරාවක් එළියට ඇවිල්ලා තියෙනවා, එළියට එනවා. ඒ වගේම ආකල්ප කුණු වෙච්ච සමාජයකට මේ දරුවන්ට හදනවා මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ. ලෝකයේ අනික් රටවල් වල ප්‍රාථමික අධ්‍යාපනය දෙන්නේ කොහොමද, ද්විතීක අධ්‍යාපනය යන්නේ කොහොමද, කුසලතාවයේ එහෙම නැත්නම් ස්කිල් එකට තැනක් දීලා අධ්‍යාපන ක්‍රමයේ සකස් වෙන්නේ කොහොමද කියන එක ලෝකයේ ඕනතරම් උදාහරණ අපිට තියෙනවා. හොඳ ශිෂ්‍යෙක් පාසල් අධ්‍යාපනයෙන් එළියට දෙන්නේ කොහොමද කියලා අපිට ඕනතරම් උදාහරණ ගන්න පුළුවන්. ගරු ඇමතිතුමනි, වං ඔබතුමාට කියනවා පහ වසර ශිෂ්‍යත්වය මේ රටේ දරුවන්ට දෙන පීඩනය ඔබතුමා මැදිහත් වෙන්න. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළේ හෝ මේ අවුරුදු 10ක දරුවන්ට දෙන පීඩනය අයින් කරන්න. පහ වසර ශිෂ්‍යත්වය CWW කන්නංගර මැතිතුමා ශිෂ්‍යත්ව ක්‍රමයේ ගෙනාවේ බුද්ධි ඵලය 115ට වැඩි පිරිස තෝරාගෙන ඒ අයට ඉගෙනුම් අවස්ථා ලබා දෙන. නමුත් අද පහ වසර ශිෂ්‍යත්වයේ පත් වෙලා තියෙන්නේ දරුවට පාසලක් හොයාගන්න. ඒ නිසා ළඟ තියෙන පාසලට වඩා දුර තියෙන පාසලට, නම තියෙන පාසලට දරුවා යන තැනට මේ අධ්‍යාපන ක්‍රමය සැකසීලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. අපිට දෙමව්පියන් කියන්න බැහැ ළඟ තියෙන ඉස්කෝලේ දරුවා තියාගන්න කියලා. ඇයි? අර දුර තියෙන පාසලේ එහෙම නැත්නම් නම තියෙන පාසලේ තියෙන සම්පත් ටික මේ ළඟ තියෙන පාසලේ දරුවාට නැහැ. ගුරුවරු ටික නැහැ. මෙන්න මේ වගේ හේතුන් නිසා අපිට දරුවන්ව ඒ පාසලේ තියාගන්නයි කියලා අපිට කියන්න බැරි කමක් තියෙනවා. මම නැවත වතාවක් එනවා ඔබතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ කමිටුවෙන් එක කොටසක් එවනවා, ඔබතුමාගේ කමිටුවෙන් තව එකක් කියලා තියෙනවා. හැබැයි එකක්වත් ක්‍රියාත්මක වෙන තත්ත්වයක් අපිට පේන්නේ නැහැ. ඒක තුල අපේ දරුවෝ දරුවන්ටත් වැඩක් නැති, රටේ ආර්ථිකයට ප්‍රවර්ධනයට එකතු වෙන්නේ නැති, එහෙම නැත්නම් ලෝකයටවත් ප්‍රයෝජනයක් නැති ශිෂ්‍යෙක් මේ අධ්‍යාපන ක්‍රමයෙන් එළියට එනවා. අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනවා, එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරනවා. අපිට කම්පියුටර් එකක් ඇහැට දැකපු නැති පාසල් අදටත් තියෙනවා. හැබැයි ඒකට විපක්ෂ නායකතුමා සක්වල වැඩසටහන යටස්සේ ළමයින්ට කම්පියුටර් එකක් ලබා දෙනකොට ඇතැම් පක්ෂ නායකයන්ට ගාය හැදෙනවා, කියනවා බෙදෙනවා කියලා. මම උදාහරණයක් කියන්නම්. මගේ මැතිවරණ කොට්ටාෂයේ නාවුල කලාපයේ නිකුල විද්‍යාලයේ
ඒ ළමයින්ට තොරතුරු තාක්ෂණයේ ඉගෙන ගන්න තියෙනවා. හැබැයි කම්පියුටර් එකක් නැහැ ඉස්කෝලේට. මෙහෙම ඉස්කෝල තියෙනවා. එහෙමනම් මේ රටේ සම්පත් බෙදී යාමේ ලොකු ගැටලුවක් තියෙනවා කියන එක මම ඔබතුමාට කියන්න ඕනේ. ඒ වගේම දරුවන්ට ප්‍රවාහන පහසුකම් නැහැ. මේ දරුව තියෙන ප්‍රශ්න. මම ඊයේ පෙරේදා ගියා ආන්දාවල කියන ගමට. බස් එක යන්නේ නැහැ. කිලෝමීටර් දෙකක් පහලට දරුවෝ එන්න ඕනේ. ගල්බඩ කියන ගමට ගියාම කිලෝමීටර් ගණනාවක් පාරේ පයින් එන්න ඕනේ අලි කැලේ. බස් එක යන්නේ නැහැ. ඇයි? පාරවල් හොඳ නැහැ. එහෙම නැත්නම් බස් නැහැ. DS ගෙන් අහපුවාම, ඩිපෝ අධිකාරියගෙන් අහපුවාම කියන්නේ රියදුරෝ නැහැ කියලා. මම දන්නේ නැහැ මේවා ඔක්කොම විසඳලා නැති වෙනකොට දරුවන්ගේ අධ්‍යාපනයේ ඔබතුමත් අධ්‍යාපනයේ පිළිබඳව වගකීම් දරපු නිසා බන්දුල ගුණවර්ධන ඇමෙතුමනි මේ ප්‍රවාහනයේ සම්බන්ධයෙන් තියෙන ගැටළු වලට ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට තමයි මේ අධ්‍යාපනික ද්‍රව්‍ය වල තියෙන මිල. මේකත් එක හේතුවක් වෙලා තියෙනවා අද දරුවන්ට පාසල හැර යන්න. ඒ නිසා මම මූලික වශයෙන් දරුවන්ට තියෙන මේ ගැටළු ගැන මම ඔබතුමාට මතක් කරනවා. ඔබතුමා දන්නවා මේ 6 වසරේ දරුවෙක් පොත් ටික අරගන්න රුපියල් 20000ක්වත් ඕනේ අවුරුද්දේ මුල. එතකොට පවුලේ ආදායම ගැන සලකලා බලපුවාම ඒ පවුලට ඒ දරුවෝ ඉස්කෝලේ යවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. ඉස්කෝලේ යවනවද එහෙම නැත්නම් කන්න දෙනවද කියන ප්‍රශ්නේ එනවා. ඉස්කෝලේ යවනවා නම් දරුවෝ දෙන්නෙක් ඉන්නව නම් කොයි දරුවාද ඉස්කෝලේ යවන්නේ කියන ප්‍රශ්නේ එනවා. ඒ නිසා මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඔබතුමාට කියන්න ඕනේ මම ඉසුරුපායේ එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ පවතින දුර්වලතාවය, අකාර්යක්ෂමතාවය හේතු කොටගෙන ඇතිවෙච්ච ප්‍රශ්න ගණනාවකුත් තියෙනවා. මේවා පිළිබඳව මම විස්තර කීපයක් ඉදිරියේදී ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට දත්ත පද්ධතියක් නැතිකම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. එදා උපදේශක කාරක සභාවේදී මම අහනකොට මේ රටේ ජාතික පාසල්වල ගුරුවරු කී දෙනෙක් ඉන්න ඕනේද කියලා අහනකොට උත්තරයක් දෙන්න බැරි වුණා ලේකම්තුමාටවත්. ඒ වගේම ගුරු හිඟය කොච්චරක් තියෙනවද කියලා අහනකොට ඒකට උත්තරයක් දෙන්න බැරි වුණා. දැන් අවුරුදු ගණනාවක් ඩේටාබේස් එකක් හදන්න කියනවා. නමුත් ඒ තත්ත්වය ඇති වෙලා නැහැ. මේකට සොෆ්ට්වෙයාර් එකක් හදාගන්න එක, මෘදුකාංගයක් හදාගන්න එක රොකට් සයන්ස් එකක් නෙවෙයි. අද විද්‍යාවේ තැනට ගිහිලා තියෙනවා. එනිසා මම ඔබතුමාට යෝජනා කරන අමාත්‍යාංශයේ ඇතුලේ තියෙන මේ නිලධාරිවාදය සහ අකාර්යක්ෂමතාවයට ඔබතුමා තීන්දු තීරණ ගන්න ඕනි. ඔබතුමාත් එක්ක කතා කරලා ඇතැම් විසඳුම් වලට ආවත් එළියට ඇවිල්ලා ඒ ලේකම්තුමියන්ලා එහෙම නැත්නම් විෂය කරන නිලධාරීන් කියනවා ඇමෙත්තුමා නෙවෙයි කවුරු කිව්වත් අපි මේවා කරන්නේ නැහැ කියලා. එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් මේ රටේ අධ්‍යාපනයේ හොඳ තැනකට ගේන්නේ කොහොමද කියන එක මම ඔබතුමාගෙන් අහනවා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න වෘත්තිකයන් එහෙම නැත්නම් සේවාවන්වල ඉන්න අය ඉතාමත් අතෘප්තිමත් සේවය පිළිබඳව. එහෙම අතෘප්තිමත් සේවයක ඉඳලා කොහොමද ඵලදායිතාවයකින් යුතු අධ්‍යාපනයක් මේ රටේ දරුවන්ට ලබා දෙන්නේ කියන එක පිළිබඳව මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා. ඒ වගේම ඔබතුමා දන්නවා ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගන්නට සම්මුඛ පරීක්ෂණ පැවැත්තුවා. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ දරුවන් ගණනාවක් ඒකට අයදුම්පත් ඉදිරිපත් කරා. විභාග ප්‍රතිඵලය ආවේ ඒ අයට මැයි මාසේ 31. හැබැයි අයදුම් කරන්න තිබ්බේ මාර්තු 30 අවසාන දිනේ මාර්තු 31. එතකොට මේ අයට ප්‍රතිඵල පරක්කු වෙන්න හේතුව වුණේ ප්‍රායෝගික විභාග ප්‍රතිඵල ඉක්මනින් දීපු නැති එක. එතකොට මේකට අර දරුවන්ට වන්දි ගෙවන්න වෙලා තියෙනවා. ඒ අයට මේ පත්වීම් වලට සමුග පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්න ඇතැම් බහිරවයන් නිසා. මම උදාහරණයක් කියන්නම්. සුපර් ග්‍රේඩ් එකට අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් දෙන්න තිබුණා. ඒ අයට ලියුම ආවේ පරක්කු කරලා ඒගොල්ලෝ සේවයෙන් ගියාට පස්සේ. මම උදාහරණයක් කියන්නම්. චම්පිකා මායාදුන්න මහනුවර මං හිතන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හිටපු පළාත් අධ්‍යක්ෂතුමිය, ඒ වගේම අමාත්‍යාංශයේ හිටපු ගයත්‍රි අබේගුණසේකර, මේ අයව සුපර් ග්‍රේඩ් එකට ගිහිලා ලියුම ආවේ ඒ අය පෙන්ෂන් ගියාට පස්සේ. මේ ගුරුවරයෙකුට යන්න පුළුවන් උපරිම තැන. එතෙන් යන්න කාටවත් හීනයක් තියෙනවා. ඒකට අමාත්‍යාංශය ඒ විදිහට වැටබඳිනවා නම් මම ඔබතුමාට කියනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරපු නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න. ඊළඟ කාරණාව තමයි සම්පත් බෙදී යාමේ විෂමතාවය. අපේ රටේ ගුරු හිඟය 40,000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. සංවර්ධන නිලධාරීන් ඉන්නවා 22,000ක්. ඒකෙන් මං හිතන්නේ 16000ක් විතර දැන් ඉන්නේ. උපාධිධාරීන් මේ වෙනකොට බඳවා ගන්න කටයුතු කරනවා කියනවා. හැබැයි එක එක පළාතේ එක එක විදිහට කරන්නේ. බස්නාහිර පළාතේ එක විදිහක් ප්‍රතිඵල එන්නත් කලින් පත්වීම් දීලා තියෙනවා. දකුණු පළාතේ අනුමත වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ගන්න යනවා. ඒක හොඳයි. මධ්‍යම පළාත ගැන කිව්වොත් මධ්‍යම පළාතේ අනුමත ගුරු මණ්ඩලයේ තීන්දුව 33028ක් සිටින්නේ 26694ක් පුරප්පාඩු තියෙනවා 634ක් සංවර්ධන නිලධාරීන්ගෙන් 2078ක් ආවරණය වෙනවා. අද දැන් උපාධිධාරීන් බඳවා ගන්න අනුමත කරලා තියෙන්නේ 341ක්. දෙවැනි අධියර යටතේ 378යි බඳවා ගන්න අනුමත කරලා තියෙන්නේ. හැබැයි පුරප්පාඩු තව ඉතුරු වෙනවා 3537ක්. මම ඔබතුමාට යෝජනා කරනවා මේ රටේ දරුවන් මට මම ගරු සංවිධායක විපක්ෂයේ සංවිධායකතුමාගෙන් මට කාලය ඉල්ලා සිටිනවා. ඒ නිසා මේවා සම්බන්ධයෙන් රටේ හැමතෙම එක තීරණයක් ගන්න මම යෝජනා කරනවා. මධ්‍යම පළාතේ විභාගයේ සමත් උපාධිධාරීන් සියල්ලන්ම සම්මුඛ පරීක්ෂණයට ගෙනල්ලා ඒ අයගෙන් සුදුසුකම් තියෙන අය බඳවා ගන්න කටයුතු කරන්න, ඒ අයට ඉක්මනින් පුහුණුවක් ලබා දෙන්න කටයුතු කරන්න. විශේෂයෙන්ම එක එක වෘත්තීන් ගැන කිව්වොත් දැන් පිල්ගමෝ කලාපය ගත්තොත් අනුමතයි 739ක්, අපිට 269ක් ගුරුවරු හිඟයි, නාවුල කලාපයේ 167ක් හිඟයි, ගලේවල කලාපයේ 593යි ඉන්න ඕනේ. නමුත් එතනත් 100කට වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි. මම කියනවා සේවාවන් කීපයක් තියෙනවා. ගරු ගයන්ත කරුණාතිලක සංවිධායකතුමා මට කාලය ලබා දෙන්න. පරිපාලන සේවයේ මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගන්න අවස්ථාව වැටුප් සංශෝධන සිදු කරන දිනේ පදනම් කරගෙන වැටුප් විෂමතාවයක් ඇති වෙන බව පරිපාලන නිලධාරීන් කියනවා. 2016 පැවති විභාගයෙන් බඳවාගත් නිලධාරීන්ට වැටුප් විෂමතාවයේ වඩාත් බලපාන බව එන නිලධාරීන්ගේ අදහස වෙලා තියෙනවා. ඒ නිසා වැටුප් ගැටලුව විසඳලා දෙන්න, එතෙක් ඒ අයට දීමනාවක් ලබා දෙන්න කියලා ඒ අය ඉල්ලනවා. ඊළඟට ගුරු අධ්‍යාපනඥ සේවයේ සැලකුවහම 2021 ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සකස් කරනකොට මේ අනික් සේවාවන් අමතක කරලා තමයි වැටුප් විෂමතාවය සකස් කරේ. ඒක තුල ගුරු අධ්‍යාපනඥ සේවයට වැටුපේ වැඩිවීමක් නැහැ. මම උදාහරණයක් කියන්නම්. 2021 12 31 2022 1 දිනට වැටුපේ වෙනස 0යි. වැටුප වැඩි වෙලා නැහැ. 76175යි ගුරු අධ්‍යාපනඥ සේවයේ එකට, 2022 ත් ඒකමයි. එතකොට මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා වැටුප් විෂමතාවයේ ඉවත් වෙන තුරු ඒ අයට දීමනාවක් දෙන්න කියලා කියනවා. ඒ වගේම මේගොල්ලන්ගේ උසස් වීම පිළිබඳව අවුරුදු 30ක් ගියත් අධ්‍යාපන පරිපාලන සේවයේ එකට එන්න ඒ අයට ලොකු ගැටලුවක් තියෙනවා. මෙන්න මේ ගැටලුව ඔබතුමාගේ අවධානය යොමු කරලා විසඳලා දෙන්න. මොකද අධ්‍යාපන පරිපාලන සේවයේ අයට මං හිතන්නේ ඒක නිසි ආකාරයෙන් යනවා. අවුරුදු 3 ශ්‍රේණියේ ඉඳන් අවුරුදු 6කින් 2 ශ්‍රේණියට යනවා, 2 ශ්‍රේණියේ ඉඳලා අවුරුදු 6කින් 1 ශ්‍රේණියට යනවා. නමුත් ගුරු අධ්‍යාපනඥ සේවයේ අයට ඒ தත්ත්වේ මගේ හැරිලා ගිහින් තියෙනවා. ඒ වගේම විද්‍යාපීඨ ගත්තොතින් එහෙම 2020 21 22 23 කියන කාණ්ඩ බඳවා ගැනීමට තියෙනවා. මේ වෙනකොට 21 21 ඔබතුමාලා ගැසට් කරලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා විද්‍යාපීඨවලට තෝරාගත්ත ලේඛනේවත් අඩුම තරමේ ඉදිරිපත් කරන්න. මොකද ඒ දරුවන්ට වෙන රැකියාවකට යන්න 22 23 සඳහා ගැසට් කරන්න කියලා මම ඔබතුමාට ඉල්ලා සිටිනවා. ඊළඟට විද්‍යාපීඨවල සීමාවාසික දරුවන්ට රුපියල් 8000ක දීමනාවක් දෙනවා. මම හිතනවා ඒ දීමනාව ප්‍රමාණවත් නැහැ. මොකද සීමාවාසිකව ඉන්නකොට බෝඩිමක් හොයාගන්න ඕනේ, ගුරු උපකරණ හදන්න ඕනේ, අධ්‍යාපන උපකරණ හදන්න ඕනේ, විෂුවල් එයිඩ්ස් හදන්න ඕනේ. මේවත් එක ගත්තහම ඒ අයට මදි එක. ඒ වගේම පෝෂණය. දැන් දරුවෝ විතරක් නෙවෙයි ඇමතුමා, විද්‍යාපීඨයෙන් එළියට එන ගුරු ශිෂ්‍යයා, එහෙම නැත්නම් ගුරුවරයාත් මන්ද පෝෂණයෙන් ඉන්නේ. එනිසා මම ඔබතුමාට කියනවා ඒ අයට ඒ අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න කියලා. ඊළඟට තමයි විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කරන්න අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ගැටලු ගණනාවක් ඒක තුළ විසඳ ගන්න හැකි වෙලා තියෙනවා. ඊළඟට විදුහල්පති සේවයේ ගත්තහම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වෙන සේවාවක් නැහැ. උසස් වීමක් ලබා ගත්තට පස්සේ තමන්ගේ වැටුප අඩු වෙන. මම උදාහරණයක් කියන්නම්. විදුහල්පති ශ්‍රේණියේ දෙක ඉඳලා විදුහල්පති සේවයේ එකට යනකොට එනකොට 76720 ඉඳන් 74845 දක්වා පඩිය අඩු වෙනවා. මම ඔබතුමාට ඒක සභාගත කරනවා, හැන්සාට් ගත කරනවා. ඊළඟට විදුහල්පති සේවයේ ගැටලු 36ක් මට ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒකත් සභාගත කරනවා. ඒකෙදි විශේෂයෙන්ම ගුරු සේවයේ තනතුරට සාපේක්ෂව විදුහල් සේවයේ වැටුප වර්ධනය නොවීම පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම වැටුප් වර්ධකයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා, ඒවා විසඳලා දෙන්න. ඒ වගේම ඔබතුමා දන්නවා වැඩ බලන විදුහල්පතිවරු ඔබතුමාමයි පත් කරේ අධිසේවක ගණයේ. මම දන්නේ පහුගිය කාලවල අධිසේවක ගණයේ විදුහල්පතිවරු පත් කරලා තියෙනවා. අද ඒගොල්ලෝ වළං කටු වගේ, මැටටත් නැහැ වළඳටත් නැහැ. ඒ අයට යන්න වෙලා තියෙන්නේ ගුරු සේවයේ ඉඳලා. එවැනි තත්ත්වයක් අද ඒ අයට ඇති වෙලා තියෙනවා. කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න බැහැ. නමුත් මම ඔබතුමාට ඉල්ලා සිටිනවා විදුහල්පති සේවයේ මේ තියෙන ගැටලුව ඒ අයට නිසි විදිහට උසස් වීම දෙන්න, වැටුප සකස් කරලා දෙන්න කියන යෝජනාව මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ගුරු උපදේශක සේවය ඔබතුමාත් එක්ක සාකච්ඡා ගණනාවක් කරා, තාක්ෂණික කමිටුව පත් කරන්න කිව්වා. බලහත්කාරයෙන් ගුරු සේවයට බඳවාගෙන ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කරන එක නවත්තලා ඒයට ලිපියක් නිකුත් කරන්න කිව්වා. ඔබතුමාත් එක්ක ගරු විපක්ෂ නායකතුමත් මමත් ඒ කණ්ඩායමත් සාකච්ඡාවක් කරලා ඔබතුමා එකඟ වුණා. හැබැයි කනගාටුයි කියන්නේ අද වෙනකන් ඒ තත්ත්වය ඇති වෙලා නැහැ. මේවට මුදල් යන්නේ නැහැ. විශ්‍රාම යනකොට ඔබතුමා කිව්වා ඒ අය හිටපු සේවයට ගලපලා විශ්‍රාම වැටුප හදන්න කියලා. නමුත් මේ වෙනකොටත් ඒක නැතුව විශ්‍රාම ගිහින් තියෙනවා අපේ අය. ඊළඟට වැටුප් වර්ධක නොගෙවීම අධ්‍යයන තනතුරක් වූ ගුරු උපදේශක කලාප අධ්‍යාපන කාර්යාලවලට ගාල් කරලා කිසිදු නිශ්චිත රාජකාරියාවක් නොපවත්වා තිබීම තුළ මං හිතනවා ඔබතුමාට කෝටි ගානක මුදලක් නාස්ති වෙනවා. මොකද ගුරු උපදේශකවරයා කරන්න ඕන දේ විෂය අධ්‍යක්ෂක කරන්න යන නිසා. ඊළඟට ගුරු සේවය ගත්තාම 97.2 චක්‍රලේඛයෙන් සිදුවෙච්ච අසාධාරණයේ මත ගුරුවරයාට ලැබෙන්න ඕන වැටුප් විෂමතාවයෙන් 3/1 දුන්නේ, තව 3/2 දෙන්න තියෙනවා. ඔබතුමන්ලා එක එක හේතු කියනවා. ඔබතුමාගේ අතිරේක ලේකම්තුමිය කියනවා වැටුප් විෂමතාවයක් නැහැයි කියලා. එතකොට මෙන්න මේ තත්ත්වය ඇතැම් ගුරු සංගම් සහ ඇතැම් දේශපාලන පක්ෂ හිඟන්නගේ තුවාලේ කරගෙන තියෙනවා මේ ප්‍රශ්නය. මේකෙන් පීඩා විඳින්නේ මේ රටේ දරු පරම්පරාව. එනිසා මම ඔබතුමාට කියනවා මේ තියෙන ප්‍රශ්නේ තව දුරටත් කාටවත් හිඟන්නගේ තුවාලේ කරගන්න දෙන්න එපා. ඒ වගේම අර අහිකුණ්ඩකයාගේ රිලව වගේ වෙලා ඉන්න අපේ ගුරුවරු බඩපිනුමක් ගහන්න කියනකොට බඩපිනුමක් ගහන්න ඕනේ, උඩුපිනුමක් ගහන්න කියනකොට උඩුපිනුමක් ගහන්න ඕනේ, නැන්දම්මලා ගෙදර ගිහිල්ලා එන්න කිව්වම කෝටුව කරේ තියාගෙන ඇවිදලා එන්න ඕනේ. ඒ වගේ තැනට අද ගුරුවරයා පත් කරලා තියෙනවා ගුරු සංගම් සහ ඇතැම් දේශපාලන පක්ෂ. එනිසා මේ ගුරුවරයාගේ අභිමානය තියාගෙන දරුවෝ ඉස්සරහට ගිහිල්ලා උගන්වන්න පුළුවන් විදිහට නම්බුවක් ඇතුව වැඩ කරන්න. මොකද ගුරුවරයා කියන්නේ ලස්සනට ඇඳලා යන්න ඕනේ, පිළිවෙලට ඇඳලා යන්න ඕනේ. නමුත් අද තියෙන මේ උද්දමනයේ ඇතුලේ ඇඳුමක් ගන්න පුළුවන්ද? ප්‍රවාහන පහසුකම් දරුවන්ගේ හැමදේම මේ අය කරන නිසා. ඒ වගේම තමයි ගුරුමාරු ප්‍රතිපත්තියක් නැහැ. මේ ගුරුමාරු ප්‍රතිපත්තියක් නැතිවීම තුල ගරු ඇමෙත්තුමනි දේශපාලනඥයාගේ පස්සේ යන්න වෙලා තියෙනවා, කලාප අධ්‍යක්ෂක ෂේප් එකේ තියා ගන්න වෙලා තියෙනවා, ඒ වගේම ප්‍රින්සිපල්ව ෂේප් එකේ තියා ගන්න වෙලා තියෙනවා. නිශ්චිත ගුරුමාරු ප්‍රතිපත්තියක් අපි අධ්‍යාපන ආංශික අධීක්ෂණ කමිටුවේ පහුගිය යහපාලන රජයේ හැදුවා. ඒක දීලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශයට. රණසිංහ ලේකම්තුමා ඉන්නකොට මම ගිහින් කතා කරාම අදාළ නිලධාරියා ගෙනල්ලා ඇහුවා තියෙනවද ගුරුමාරු ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව අනුමත කරපු කියලා. ඔව් තියෙනවා, අපි මේක සංශෝධනය කරනවා පාර්ලිමේන්තුවේ අනුමැතියට කියලා. ලේකම්තුමා කව පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ලේකම් ගිහිල්ලා ඊට පස්සේ ලේකම්වරියෝ දෙන්නෙක් ආවා. මේ හිසේ කැක්කුමට කොට්ටේ මාරු කරනවා වගේ ලේකම්වරු මාරු කරයි කියලා අධ්‍යාපනයේ තියෙන ගැටලු විසඳෙන්නේ නැහැ ගරු ඇමතිතුමනි. ඊළඟට පිරිවෙන් ගුරුවරු ගැන ගත්තොත් වැන්දඹු අනද්දාරු විශ්‍රාම දායක අරමුදලේ ගුරුවරයාගෙන් කපන්නේ 108යි රජයේ ගුරුවරයාගෙන්. පිරිවෙන් අධ්‍යාපනයේ ගුරුවරයාගෙන් 114ක් කපනවා. එනිසා මේක 108ට අඩු කරලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම විශ්‍රාම පූර්ව නිවාඬුව පාසල් ගුරුවරයාට ලැබෙනවා. හැබැයි පිරිවෙන් ගුරුවරයාට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් සියල්ලම සමානයි, සමාන ශ්‍රේණි පැවතුනත් මාරුවීම් ක්‍රමවේදයක් නැති නිසා පිරිවෙන් ගුරුවරයා ඉතාමත් පීඩාවට පත් වෙනවා. ඒ වගේම තමයි අග්‍රහාර රක්ෂණය විශ්‍රාම ගියත් රජයේ ගුරුවරයාට තියෙනවා, පිරිවෙන් ගුරුවරයාට නෑ. ඒ වගේ ගැටලු ගණනාවක් තියෙනවා අනාද්‍යන ගත්තොතින්. විශේෂයෙන්ම ක්‍රීඩා පුහුණු කරුවෝ ගැන ඊයේත් කතා කරා. මට ඔබතුමාට එක දෙයක් කියන්න ඕනේ, මේ අයව ස්ථීර කරලා දෙන්න. ඔබතුමා කියනවා අනාද්‍යන විදිහට ගත්ත නිසා ඒ අයව අධ්‍යයන කටයුත්තකට යොදු කරන්න නැත්නම් අන්තර්ග්‍රහණය කරන්න බෑ. ඒක වෙන්න පුළුවන් බඳවා ගැනීම පටිපාටි ඇතුලේ. හැබැයි මම ඔබතුමාට එක දෙයක් කියනවා, මේ අය තමයි සමස්ත ලංකා ගිහින් පදක්කම් ගත්ත අය. එහෙම නැත්නම් ශාරීරික අධ්‍යාපනය කියන එක ප්‍රායෝගිකව කරපු සුදුසුකම් ලාභීන් ටික. මගේ මම ගුරුවරියක් හැටියට වැඩ කරනකොට විහාර මහදේවියගේ හිටිය සෆියා යමීන් කියලා ගෑන් ළමෙක්. හැවදාම පීරියඩ් දෙකක් ඉවර වෙලා පන්තියට එන්නේ ඇයි? උදේ ප්‍රැක්ටිස් වලට යනවා. එයා සමස්ත ලංකා පදක්කම් ලැබිච්ච කෙනෙක්. ජාත්‍යන්තර තරඟ වලටත් යනවා. ඒ දරුවා අධ්‍යාපනය සාමාන්‍ය පෙළ කරගන්න කරපු අරගලේ මම දැක්කා. එතකොට ක්‍රීඩාවේ යෙදිච්ච අයට උසස් රැකියාවකට එන්න ගැටලුවක් තියෙනවා. හමුදාවේ නැත්තම් ඒ වගේ එක නැතුවම. එනිසා මම ඔබතුමාට යෝජනා කරනවා, මේ අයව ඒ උසස් ඒගොල්ලන්ගේ කඩයිම් විභාග කරගෙන තියෙනවා නම්, ක්‍රමවේදයක් තියෙනවා නම් මේ අයව උසස් වීම ලබා දෙන්න කියන එක ඉල්ලා සිටිනවා. මොකද අර මං කිව්ව කාර්ය හින්දා. ඒ වගේම අනාද්‍යන ගත්තහම පාසල් කාර්යකාර සහායක අයට තියෙනවා උසස් වීම ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ, විධිමත් මාරු වීම ක්‍රමයක් නැහැ, නිල ඇඳුමක් නැහැ, නිල ඇඳුම් දීමනාවක් නැහැ, නිසි ඩියුටි ලිස්ට් එකක් නැහැ. මේ වගේ කාර්යයන් තියෙනවා. සංවර්ධන නිලධාරීන් ගත්තහම ඔබතුමා දන්නවා එකේ නඩුවක් තියෙනවා. දැන් අපිට නඩුවක් තියෙන ඉඳ පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා මේ රටේ දරුවන්ගේ නාමයෙන් මේ සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව විසඳලා ඒ අය හැකි ඉක්මනින් අධ්‍යාපනය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් කරගන්න කටයුතු කරන්න. ඊළඟට පාසල් මුරකරුවන්ටත් අර කිව්ව කටයුතුම තියෙනවා. ඒ අයගේ රැකියාවේ තනතුරේ නාමය වෙනස් කරලා දෙන්න. දැන් මුරකරු කිව්වහම ඒගොල්ලන්ට පොඩි පිළිගැනීමක් නැහැ. ඒ නිසා පාසල් ආරක්ෂක නිලධාරීන් හැටියට ඒ අයව නම් කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම රාත්‍රි කාලයේ සේවයේ යෙදෙනවා. ඒ හින්දා ඒ අයට රාජකාරී හැඳුනුම්පතක් ලබා දෙන්න. ඒ වගේම අවදානම් දීමනාවක් ඒ අයට ලබා දෙන්න කියලාත් යෝජනා කරනවා. ඒ වගේම පුස්තකාල සහායක. ඔබතුමා දන්නවා 2015, 2016, 2017 කියන වර්ෂවලදී අධ්‍යාපන අමාත්‍යංශයේ මේ අයට කම්කරුපත් වීම ලැබලා දුන්නා. 2019 සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා පුස්තකාල සහායක තනතුරට ඒගොල්ලෝ අන්තර්ග්‍රහණය කළා. හැබැයි දැන් අවුරුදු 5ක් ඉන්නවා, ස්ථීර කරේ නැහැ. ඒ අයව 2024 පළවෙනි මාසයේ 8 රාජ්‍ය සේවා කොමිෂන් සභාව නැවත වතාවක් ඒගොල්ලන්ව පත් කරලා තියෙනවා අර කම්කරු තනතුරට. හැබැයි මම ඔබතුමාගෙන් එක ප්‍රශ්නයක් අහනවා.
අවසන්
කරනවා. රැකියා ලක්ෂ්‍ය යටතේ අර බහුකාර්ය සංවර්ධන බලකායේ විදිහට අරගත්ත 8 පාස් අය, මේ අය සුදුසුකම් තියන අය, මේ අයට උඩින් ගෙනල්ලා තියලා තියෙනවා පුස්තකාල සහායක හැටියට. එහෙම දේවල් සිද්ධ වෙනවා කියලා ඒගොල්ලෝ මට අපිට කියනවා. ඔබතුමා හොයලා බලන්න. එහෙම තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඒකට නිසි විසඳුමක් ඒ අයට ලබා දෙන්න කටයුතු කරන්න. අවසාන වශයෙන් මම අවසන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා ඊයේත් කතා කරා මේක විශ්වවිද්‍යාල අනාද්‍යන සේවක ගැටලුව නිසා අද විශ්වවිද්‍යාල වහලා දාන්න වෙලා තියෙනවා. ඒකෙදී ඔබතුමන්ලා කිව්ව කාරණාවට එහා ගිහිල්ලා රාජ්‍ය පද්ධතිය ආයතන වර්ගීකරණය කරනකොට 6/2016 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයට අනුව වැටුප් සම්බන්ධයෙන් චක්‍රලේඛ තුනක් සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනවා. ඒවා තමයි රාජ්‍ය සේවය, අර්ධ රාජ්‍ය සේවය හා රාජ්‍ය අයත් රාජ්‍ය සේවා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජයේ සතු සමාගම්, විශ්වවිද්‍යාල සේවය. මේවා පදනම් කරගෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් වෙනවා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයක් නිකුත් වෙනවා. ඒ වගේම 4/2016 කියන කළමනාකරණ සේවා චක්‍රලේඛය නිකුත් වෙනවා. ඔබතුමා ප්‍රකාශ කරපු ආකාරයට 4/2016 එක චක්‍රලේඛයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට සිදු කරපු වැටුප් කප්පාදුව නිවැරදි කිරීම මගින් වෙනත් පාර්ශවයකට බලපෑමක් ඇති වෙනවා කියන එක මම හිතනවා අසත්‍යක් කියලා. මොකද ඒට හේතුව අනික් පාර්ශවවල වැටුප් 107ක් වැඩි වුණා. මේ අයට 92%යි වැඩි වුණේ. මේ අය ඉල්ලන්නේ අර කිව්ව චක්‍රලේඛ වලින් වැඩි වෙන්න නියමිත 15%. එනිසා මම හිතනවා මේ උසස් අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් අද කඩාකප්පල් වෙලා තියෙන්නේ, වහලා දාන්න වෙලා තියෙන්නේ මෙන්න මේ අනද්දියන කාර්ය මණ්ඩල ගැටලුව නිසා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න, මොකද රටක් යුද්ධ කරන්න අවශ්‍ය නැහැ, රටක් යටත් කරගන්න. අධ්‍යාපනයේ මේ රටේ විනාශ කරලා දැම්මොත් මේ රට ඕන කෙනෙකුට නතු කරගන්න පුළුවන්කම තියෙනවයි කියන එකත් මතක් කරමින් මේ ඉහත කිව්ව ප්‍රශ්න ගැටළු වලට විසඳුම් ලබා දෙන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
බොහොම සිතවතුමෙන්